Sarath Kumarasiri, you have 6 minutes. 12 minutes. Honorable Sarath Kumarasiri, you have 12 minutes.
Garu Sabhapatumani.
Order, please. Allow the honorable member to speak.
Garu Sabhapatumani.
Order, please. Honorable, allow the honorable member to speak.
Garu Sabhapatumani, ada davase, ada. Garu Sabhapatumani. අද දවස ගරු සභාපතිතුමනි තාමත්ම ශෝකජනක දවසක් අද දවස විශේෂයෙන්ම පහුගිය අවුරුද්දේ 9 වෙනිදා අරගලයේ ඒ ආරම්භ කරපු අරගලයේ හේතුවක් අනුව අපේ පාර්ලිමේන්තුවේ හිටපු අපිත් එක්ක විශේෂයෙන්ම උතුරුමැද පළාත් සභාව නියෝජනය කරලා මාත් එක්ක ඒ වගේම පාර්ලිමේන්තුව නියෝජනය කරපු අපේ අතුකෝරල පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුකෝරල මැතිතුමාගේ වියෝයේ වෙලා අදට හරියටම අවුරුද්දක් වෙනවා මේ වෙලාවේ මම ඉතාමත්ම කාරුණික එතුමා වෙනුවෙන් මේ අපි මේ වෙලාවේ ශෝකය ප්‍රකාශ කරනවා අද දවසේ. ඒ වගේම ගරු සභාපතිතුමනි අද අපනයන සහ අනයන පළත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගන්න වෙලාවේ අපි විශේෂයෙන්ම කල්පනා කරන්නේ අපනයන සහ ආනයන පනත් පිළිබඳව කතා කරන පාර්ලිමේන්තුවේදී මේ වෙලාවේ අද අපි බලන්නේ ගරු සභාපතිතුමනි ඉතාමත්ම අමාරු වෙලාවක ආර්ථික වශයෙන් අමාරු වෙලාවක තමයි අද අපි මේ කටයුතු කරන්නේ. අපි දන්නවා ආණ්ඩුව මොන විදිහට කිව්වත් ආර්ථිකය ශක්තිමත් වුණා කියලා. හැබැයි ආර්ථිකය කොතනද තියෙන්නේ කියන කාරණාව පිළිබඳව සමස්ත මේ රටේ ජනතාව හැම කෙනෙක්ම දන්නවා. අපි දැක්කා ඊයේ දවසේ පත්තරේ තියෙනවා මේ රටේ 52%ක් ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරන්න වෙලා තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ ආදායමෙන් 70%කට 75%කට වැඩිය ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් වියදම් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා එවැනි මොහොතක අපිට කියන්න බෑ ශක්තිමත් ආර්ථිකයක් මේ රටේ තියෙනවා කියලා. ඒ වගේම තමයි ගරු මන්ත්‍රීතුමනි මුල් අසනාරුවට මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම අපිට එක කාරණාවක් කියන්න ඕනේ මේ පනත් කෙටුම්පත ගන්න වෙලාවේ නිදහස ජනතා සභාව හැටියට අපි දැක්කා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කාරණාව පිළිබඳව පහුගිය දවස්වල නිදහස ජනතා සභාවට නිදහස ජනතා සභාවේ නාලක ගොඩේව මන්ත්‍රීතුමාට යම්කිසි විදියකට ඇඟිල්ල දික් කරනවා. අපි කියන්න ඕනේ විශේෂයෙන්ම එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මැයි මාසේ 20 වෙනිදා කොළඹ වරායට ඇතුල් වෙන්නේ. ඒ වගේම ගිනි අර ගන්නවා දින 12ක්. ඒ වගේම ගරු සභාපතිතුමනි ජූනි මාසේ 2 වෙනිදා තමයි එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනිබත් වෙන්නේ. ජූනි 2021 ජූනි මාසේ 2 වෙනිදා මේ නැව ගිනිබත් වෙනවා. හරියටම ගිනි අරගෙන සතියක් යනකොට ආචාර්ය නාලක ගොඩේව මහත්තුමා වෙනුවට හිටපු රාජ්‍ය මහත්තුමා වෙනුවට පත් කරනවා මොහාන් පීරිස්කරු අමාත්‍යතුමා මොහාන් සිල්ලකරු අමාත්‍යතුමා. ඒ නිසා අපි විශේෂයෙන්ම කියන්න ඕනේ මේ එක්ස්ප්‍රස් පර්ල් නැවේ කාරණාව පිළිබඳව මේ නිදහස ජනතා සභාවේ මේ නාලක ගොඩේව හිටපු අමාත්‍යතුමාගේ පැත්තට අවුලක් නෑ ලස්සන්ට යනවා. අපි ඊයෙල නුවරත් බෑවා, ඊයෙල නුවරත් ගිහලා බාලාවා. ඔව් නියමයි, හොඳයි නියමට තිබ්බා. ඔව් අමාරුයි නේ. ඉතින් ගරු සභාපතිතුමනි මේ එක්ස්ප්‍රස් පර්ල් නැව ගෙනල්ල මේ නිදහස ජනතා සභාවේ නාලක ගොඩේ හෙවාගේ අඟේ ගහන්න වගේ නිකන් පොඩි පැත්තක් තියෙනවා. ඒ නිසා අපි කියන්න ඕනේ ආන්ද්‍රේ සමහර අයට උමනාවක් තිබ්බට එහෙම කරන්න පුළුවන්කමක් නැහැ. මොකද නැව ගිනි අරගෙන සතියක් යනකොට නාලක ගොඩේවා ඇමතිතුමා පරිසර ඒ මේ මේ ඒ අමාත්‍ය ධූරයෙන් අයින් කරලා මුහන් සිල්ලමැතිතුමා අමාත්‍යවරයා පත් කරනවා. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන් කියන කාට හරි මෙහෙම උවමනාවක් තියෙනවනම් අපි දන්නවා. එතකොට එදා හිටපු අධිකරණ අමාත්‍යතුමා අලි සබ්බි අමාත්‍යතුමා එතකොට අධිකරණමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරනවා. ඒ කමිටුවින් අධිකරණමැතිතුමා ඒ වගේම පරිසර අමාත්‍යතුමා ඊළඟට වරාය අමාත්‍යතුමා ඊළඟට ධීවර අමාත්‍යතුමා ඊළඟට වරාය සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යතුමා එදා හිටපු මේ වගේ කමිටුවක් පත් කරන කඩු සභාපතිතුමනි. හැබැයි මේ කමිටුව පත් කරලා සතියක් යනකොට නාලකගොඩ ඒවා ඉවත් කරනවා. ඒ අමාත්‍ය දොරින් ඉවත් කරලා මොහන් පීරිස් රාජ අමාත්‍යවරයා බවට පත් කරනවා. හැබැයි අපි අහන්නේ මේ මොකද්ද මෙච්චර අමාරුව මේ කොහෙවත් නැති එකක් ගෙනල්ලා මේ නාලකගොඩ ඒ වගේ ගහන්න හදන්නේ? මොකද අපිට අමාරුව අපිට විශේෂයෙන්ම අපි මේ පිළිබඳව කතා කරන්න මෙලමුකුත් හින්දා නෙමෙයි. අපිට තියෙන කාලය බොහොම සීමිතයි. මේ වෙලාවේදී නිදහස ජනතා සභාව හැටියට අපි අපේ විශ්වාසය ඒ වගේම අපේ කණ්ඩායමේ තියෙන විශ්වාසනීය භාවය අපි මේ පාර්ලිමේන්තුවේ කියන්න ඕනේ. ඊළඟ කාරණාව කරු මූලසනාරූඪ මන්ත්‍රීතුමනි, දැන් අපි දැක්කා විශේෂයෙන්ම අද උදේ ඉඳන් මේ පාර්ලිමේන්තුවේ කතා කරපු එක කාරණාවක් තමයි පාර්ලිමේන්තු ස්ථාවර නියෝගානුව මුදල් කමිටු සභාපතිවරයා පත්ම කිරීම පිළිබඳව. දැන් අපි මේ පාර්ලිමේන්තුවට ආවේ නමක මන්ත්‍රීවරු හැටියට මේ පාර්ලිමේන්තු ඉතාමත්ම සංවර පාර්ලිමේන්තුවක් හැටියට තියෙයි කියලා. මේ පාර්ලිමේන්තු ඉතාමත් හොඳට ස්ථාවර නියෝගවලට අනුව ස්ටෑන්ඩර්ඩ් නෝටස් වලට අනුව මේ පාර්ලිමේන්තුව ගෙනියයි කියලා. හැබැයි අපිට දැන් පේනවා ස්ථාවර නියෝග කඩ කරමින් මේ පාර්ලිමේන්තුවේ යම් යම් ඒ කමිටුපත් කිරීම පිළිබඳව. ඒ නිසා අපිට ඇත්තටම උවමනාවක් තියෙනවා මේ පාර්ලිමේන්තුව තුළ. දැන් අපි දැක්ක පහුගිය දවස්වල මේ පාර්ලිමේන්තුවේ සමහර මන්ත්‍රීවරු කතා කරන්නේ මේ පාර්ලිමේන්තුවේ මහ නින්දිත විදිහට, තමුසේ ඕයි මේ බස්ව බස්කාරය වගේ. හැබැයි අපි මේ පාර්ලිමේන්තුවේ ඉන්න හැම කෙනෙක්ම ඉල්ලීමක් කරනවා. මොකද අපි පාදේ සභාවල ඉඳලා පළාත් සභාවල ඉඳලා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ. ඒ නිසා පාර්ලිමේන්තුවේදී කතා කරන්න ඕනේ විනයක් තියෙනවා. ඒ නිසා මම ගරු මූලසනාරූඪ මන්ත්‍රීතුමාගෙන් ඉල්ලීමක් කරනවා, මේ නොදන්න මේ කතා කරන්න නොදන්න පාර්ලිමේන්තු මන්ත්‍රීන් ඉන්නවනේ අඩුපතරමින් වැඩමුළුවක්වත් තියලා මේ පාර්ලිමේන්තුව කතා කරන්න උගන්නන්න. අපි දැක්කා මං ඊයේ වෙලා තමුසේ කියන ඕයි කියන පිස්සෝ කියනවා. එහෙම නෙමෙයි, අපි ඉල්ලන්නේ මේ පාර්ලිමේන්තුවේ සංවර භාවයක් තියෙන්න, සංවරව කතා කරන්න ඉගෙන ගන්න. ඒ නිසා අපි ඉල්ලනවා, අපි ඉල්ලීමක් කරනවා කරු කතානායකතුමාගෙන් ස්ථාවර නියෝග අනුව. උදේ අද උදේ අපි දැක්කා මේ පිළිබඳව පක්ෂ විපක්ෂ හැම කෙනෙක්ම මේ පිළිබඳව විවාද කරනවා. හැබැයි ස්ථාවර නියෝග අනුව මුදල් කාරක සභාවේ සභාපතිව පත් කරලා තිබුණා නම් අද උදේ වාරි ඔච්චර කාලෙ නාස්ති කරන්න වෙන්නේ නැහැ. අද ඔබතුමාට හරියට වෙලාවට මේ කතාව නවත්තන්න කියන්න වෙන්නේ නැහැ ඔබතුමාට. ඒ නිසා ස්ථාවර නියෝග අනුව හරියට ඒ කටයුතු ටික කරා නම් අපි හිතනවා මේ පාර්ලිමේන්තුව ඇත්තටම කාලය ඉතුරු කරගන්න පුළුවන් කියන කාරණාව. ඊළඟ කාරණාව තමයි ගරු කතානායකතුමනි, ගරු මූලසනාරූඪ මන්ත්‍රීතුමනි, දැන් ආණ්ඩුවේ තව එක කාරණාවක් කියන්න ඕන අවසාන වශයෙන්. ඒ තමයි චීනට විලව් යවනවා කියලා විලා වැඩ කරනවා ආණ්ඩුව. අපිට ඒක පේනවා ආණ්ඩුවේ සමහර අය මේ රටේ ජනතාවට පෙන්වන්න හදනවා චීනට මෙහි ඉන්න විලව් ලක්ෂයක් යවනවා කියලා. හැබැයි ඒක පෙන්වන්න හදමින් මේ රටේ ජනතාවට විලා වැඩ කරනවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා එහෙම කරන්න එපා. මොකද මේ ආණ්ඩුව පිළිබඳව දැන් අපි දන්නවා මොන මොන හේතු තිබුණත් මොන කාරණා තිබුණත් දැන් මේ රටේ ජනතා පරමාධිපත්‍යයක් නැති ජනාධිපතිවරයෙක් පත් කරගත්තා. ඒ පත් කරගත්තට ඒ පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව පාර්ලිමේන්තු ආණ්ඩුකම ව්‍යවස්ථාව අනුව. හැබැයි රටේ ජනතාවට ඒ ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසයක් තියෙන්න ඕනේ. හැබැයි අද වෙනකොට ඒ විශ්වාසය නැහැ. අද කියන දේ නෙමෙයි හෙට වෙන්නේ. හෙට කියන දේ නෙමෙයි අනිද්දා වෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා අද වෙනකොට මේ ජනාධිපතිවරයා පිළිබඳව පාර්ලිමේන්තුව විශ්වාස වගේම රටේ ජනතාවටත් කිසිම විශ්වාසයක් නැති බවට පත් වෙලා තියෙනවා. අපි දැක්කා දැන් අද එදා දැන් ඔය මොනවා කිව්වත් අපි දැක්කා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට මොන විදිහටද මේ රටේ මේ පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා පත් කරගත්තේ කියලා. අපි හටනම ලක්ෂය ආරක්ෂා කරන්න අවසාන කරන ගරු සභාපතිතුමනි. අපේ හැට නම ලක්ෂය ආරක්ෂා කරන්න ඩලස් සලහපිරු මේ රටේ මේ පාර්ලිමේන්තුවේ ජනාධිපති හැටියට පත් කරන්න හදනකොට හැබැයි මොන විදිහේ කුමන්ත්‍රණයක් කළද ජනතා පරමාධිපත්‍යයක් නැති ජනාධිපති පත් කරගත්තේ කියන කාරණාව අපි දන්නවා. හැබැයි ඒක නිවැරදි කරන්න අද අපි දකිනවා සමහර තැන්වල අපි දකිනවද සමහර තැන්වල පොහොට්ටුවේ සමහර නායකෝ බ්ලේගම්තුමාලා අද කියනවා පොහොට්ටුවේ 69 ලක්ෂයේ ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කරන්න ඕනේ ජනාධිපති කියලා. හැබැයි අපි දන්නවා පොහොට්ටුවේ 69 ලක්ෂයේ පරමාධිපත්‍ය ජනාධිපති ආරක්ෂා කරන්නේ නැහැ කිසි තීරයි. අද ජනාධිපතිවරයාගේ න්‍යායපත්‍ය වෙලා තියෙන්නේ අද එක්සත් ජනාධිපතිපක්ෂයේ ආරක්ෂා කරන්න කිදී. ඒ නිසා අපි පැහැදිලිව ඔබට කියනවා එයින් අපි විදෙන්න ඕනේ. මොකද අපි එදා 69 ලක්ෂය ආරක්ෂා කරන්නයි අපි දලස් සලහපිරු මේ රටේ ජනාධිපති කරන්න හැදුවේ මේ පාර්ලිමේන්තුවේ. හැබැයි ඒකට අපට අවස්ථාවක් ලැබුණේ නැහැ. හැබැයි අපි දැක්කා සාගරකාරී වසල් ලේකම්තුමා කියනවා කුමන්ත්‍රණ වලින් අපි නායකව පත් කරන්නේ නැහැ කියලා. හැබැයි අපි වගකීමෙන් කියනවා ඒ කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් හැටියට අද පොහොට්ටුවට සිද්ධ වෙලා අපි බලාගෙන ඉන්නවා තව අමාත්‍යතුමෝ 10ක් දෙයි කියලා. අනුරාධපුර දිස්ත්‍රික්ක දැන් දිස්ත්‍රික්කෙත් අපේ නායකව දෙන්නේ බලාගෙන ඉන්නවා අමාත්‍යකම් දෙයි කියලා. හැබැයි අපිට කැට තියලා කියන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පොහොට්ටුවේ නම් ආයෙ 10 දෙනෙකුට අමාත්‍යකම් දෙන්නේ නැහැ ගරු සභාපතිතුමනි. පුළුවන් වුණොත් පිටින් අරගෙන 10 දෙනෙකුට අමාත්‍යකම් දෙයි. හැබැයි පොහොට්ටුවේ කාටවත් අමාත්‍යකම් දෙන්නේ නැහැ. ඒ නිසා අපි ආඩම්බරෙන් කියනවාද 69 ලක්ෂය ආරක්ෂා කරන්නයි අපි දලසලහ පෙරු මහත්ම මේ පාර්ලිමේන්තුවේ ජනාධිපති කරන්න හැදුවේ කියලා අපි වගකීමෙන් මේ පාර්ලිමේන්තුවේ කියනවා. බොහොම ස්තුතියි.
Thank you. Honorable Ratana Thero, you have 12 minutes.
ගරු සභාපතිතුමනි, අද මෙම විවාදයට මම එක් වෙමින් මම කැමති පුළුල්ව අද විවාදයට භාජනය කරන කාරණා සම්බන්ධයෙන් සමස්ත අදහසක් ඉදිරිපත් කිරීමට. අද මේ තියෙන අර්බුදය අපි අරගෙන බැලුවට පස්සේ මේක ඉතාම පැහැදිලි දේශපාලන අර්බුදයක් සහ දේශපාලන විකෘතියක්. ඒ විකෘතිය ඇතුලේ මේ කාලය පාවිච්චි කරන්නේ රටේ විශාලම අර්බුදයක් තියෙන මොහොතක. ඒක පාවිච්චි කරන්නේ පළමුවෙන්ම මේක ඇතුලේ කොහොමද තමන් බලය ලබා ගන්න කියලා. ඒතර බලය ලබා ගැනීම සඳහා යම්කිසි ආකාරයකින් හිතනවා නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට යලි බලය ලබා ගන්න ඕනේ කියලා එතුම කල්පනා කරන්නේ ඉක්මනින්ම සල්ලි ටිකක් අරගෙන රට ඇතුලේ තමන්ගේ ජාත්‍යන්තර සම්බන්ධකම් පාවිච්චි කළා. ආසියානු සංවර්ධන අරමුදල, එහෙම නැත්නම් ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල යම්කිසි ශක්තියක් ලබාගෙන මේක මොන ඒගොල්ල ඉල්ලන මොන දෙයක් හරි කරලා ඉක්මනින්ම ඒගොල්ලන්ට දෙයක් පෙන්නලා රට ඇතුලේ යම්කිසි මූල්‍යමය ස්ථායීභාවයක් ඇති කරගන්න. මා කැමති කරුණු කීපකින් මේක පැහැදිලි කරන්න. ඒ මූල්‍ය ස්ථායිකරණය එතුම කරාට පස්සේ ඒක පවත්වගෙන යන විදිහ ගැන එතුමට අදහසක් නැහැ. ණය ගැනීම හැර රට ඇතුලේ පිබිදීමක් ඇති කරලා ධන උත්පාදනය පිළිබඳ එතුමාට වැඩ පිළිවෙලක් නැහැ. මං සරලව කියන්නම් දැන් යන තත්ත්වය අනුව එතුමා IMF එක කොන්දේසි මත දාපු පළවෙනි බෝලේ තමයි මහා බැංකු පනත. මහා බැංකු පනතෙන් කියන්නේ ව්‍යවස්ථාදායකයේ සහ විධායකයේ මැදිහත්වීමෙන් තොරව ස්වාධීන බැංකුවක් විදියට ඇතරම විධායකයේ පවා එකෙන් ගිලිහෙනවා. ජනාධිපතිතුමා පත් කරන එක ඇත්ත. නමුත් ඒ මණ්ඩලය තමයි තීරණ ගනු ලබන මණ්ඩලය. එතකොට මේ වගේ බැංකු ස්වාධීන කිරීම පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ ඉගෙන විධිමත් සංවාදයක් ඇතිුනේ නැහැ. සමහර දියුණු රටවල් මේ වගේ බැංකු ස්වාධීන කරලා තියෙනවා. හැබැයි ඒ හැම දෙයක්ම කේස් ස්ටඩි එකක් කරාම ඒ හැම රටකම සාර්ථක ප්‍රතිඵල ලැබිලා නැහැ. ඒවා සාර්ථක අත්හදා බැලීම් කියන්නේ කියන්න බෑ. සමහර ඒවා දැන් අවුරුදු 20කට කලින් කරපුවා ආපහු අධීක්ෂණය කරලා බැලුවම එක නිව්සීලන් වෙන්න පුළුවන්, ස්විස්ලන්ත වෙන්න පුළුවන්. ඒ වගේ ගුණාත්මක දේවල් වෙලා තියෙනවා, වඩා ඍණාත්මක ලක්ෂණ ඇති වෙලා තියෙනවා. අද මේ මහා බැංකු පනත ඉදිරිපත් කිරීමෙන් පස්සේ පළමුවෙන්ම අපි ප්‍රශ්න කළේ ශ්‍රේෂ්ඨාධිකරණය. අපිට තියෙන ව්‍යවස්ථානුකූලව අපිට ඒක ප්‍රශ්න කරන්න පුළුවන් තැන තමයි ශ්‍රේෂ්ඨාධිකරණය. ශ්‍රේෂ්ඨාධිකරණය මේ පනත සදාචාර විරෝධී, නීති විරෝධී, ව්‍යවස්ථා විරෝධී පනතක් හැටියට අද හඳුන්වා දීලා තියෙනවා. එතකොට මේ සතිය තුල ඒක විවාදයට ගන්න නියමිතව තිබුණා. ඒක අද නියමිතව දැන් ගන්නේ නැහැ කියලා දිනේෂ් ගුණවර්ධන මැතිතුමා කියලා තියෙනවා. අපි එතුමාට ශ්‍රීවන්ත වෙනවා අපේ හඬට අහුම්කන් දීම ගැන. අද ඇත්තටම හරියට කියනවනම් මේ දැන් වෙලා තියෙන දේ මම බැලුවා මේ මහ බැංකු විශේෂම පහුගිය කාලේ IMF යෝජනාවලිය පාර්ලිමේන්තුවේ සම්මත කරන අවස්ථාව. මේ සම්මත කරන අවස්ථාවේදී න්‍යායිකව මේ යෝජනාවලියට කතා කළේ එක්සත් ජාතික පක්ෂයයි මේ මේ සමගි ජන බලවේගයයි. ඒ කියන්නේ නියම එක්සත් ජාතික පක්ෂය. දැන් පොඩි දේශපාලන විකෘතියක් කළා තියෙනනේ එක්සත් ජාතික පක්ෂය සජිත්කරණය වෙලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්දකරණය වෙලා තියෙනවා. එතකොට පක්ෂ නෙවෙයි තියෙන්නේ පුජ්‍යලයා මත ද්‍රවීකරණය වෙච්ච නැත්නම් පුජ්‍යලයට ඌණනේ වෙච්ච දේශපාලන රටාවක්. මේක ලංකා දේශපාලනයේ අලුතෙන් සාකච්ඡා කළ යුතු විකෘති තත්ත්වයක්. ඇතනම් පක්ෂ නැහැ. පුජ්‍යලයන් මත ගෝත්‍රයක් විදිහට කටයුතු කරන දේශපාලන ප්‍රවණතාවක්. කොහොම වුණත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මැන්ඩේට් එක නැත්නම් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ජනතාවට දීපු පොරොන්දුව ප්‍රකාරව අරගෙන බැලුවොත් අද රනිල් වික්‍රමසිංහ මහත්තයා කරන්නේ ඊට හාත්පසින් විරුද්ධ දෙයක්. ඒ කියන්නේ විකෘතියක්. පළමුවෙන්ම කියන්නට ඕන මේ විකෘතිය ඇතුලේ ඔබ ඉල්ලා හිටින පොදු ජන පෙරමුණේ එහෙම නැත්නම් මේ කඳවුරයට මේක මාධ්‍යමික පක්ෂයක් තනි ලිබරල් කන්සර්වේටිව් පක්ෂයක් නෙවෙයි පොදු ජන පෙරමුණ කියලා කියන්නේ. ඒක ජාතිකවාදී හැඩයක් තියෙනවා, වාමගාමී හැඩයක් තියෙනවා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ එතන දැන් අර මහින්ද මහත්තයාටම අයිති නැති ඒකට විරසක වෙච්ච සුසිල් ප්‍රේමජයන්ත, නිමල් සිරිපාල සිල්වා, විජේදාස රාජපක්ෂ වගේ අය තමයි ප්‍රධාන ඒකේ භූමිකාව බවට පත් වෙලා තියෙන්නේ. එතකොට දැන් තව විකෘතියක් ඇද්ද? හැබැයි ඒගොල්ලා කිසිම දේශපාලන මැන්ඩේට් එකක් නැහැ ඒගොල්ලට. ඒගොල්ලා අද ඔක්කොම සියලු දෙනාම මහ බැංකු පනතාම අඩුගානේ ඔබ්සර්වේෂන්වත් නිරීක්ෂණයක්වත් ඉල්ලන්න පොදු ජන පෙරමුණට බැරි වුණා. ඉතින් ඒකෙන් පේනවා එතන කිසිම දේශපාලනයක් නැති බව. දැන් මෙන්න මේ අරාජික තත්ත්වය තුළ මම පිළිගන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන හොඳ කියවීමක් තියෙන හොඳට අප්ඩේට් වෙන නායකයෙක්. එතුමා දන්නවා මෙතන දේශපාලනයක් නැහැ, මෙතන මට හොඳයි. ඒ අනුව එතුමා හරියට කියනනම් අර කපුටගේ කූඩුවේ කොහා ගිහිලා බිත්තර දැම්මෝ වගේ එකක් තමයි වෙලා තියෙන්නේ. ඉතින් දැන් ඒ අනුව අපිට පේන මේ දේශපාලන විකෘතිය ඇතුලේ තවත් දෙයක් සිද්ධ වෙනවා. එකක් තමයි පවුල මත පදනම් වෙච්ච දේශපාලන භූමිකාවට කට්ටියක් කැඩෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ප්‍රතිපත්ති මේ පැත්තට තව කට්ටියක් කැඩෙනවා. ඒ විදිහට විභේදනයක් එනවා. ඒ අතර වාරයේ ජනාධිපතිවරණයක් ඉක්මනින් තියලා ජනාධිපතිවරණයේ තහවුරු කර ගැනීම සඳහා වැඩ පිළිලක් යනවා. අන්නේ ජනාධිපතිවරණයේ දිනීමත් තමන්ගේ අයට ඉක්මනින් සල්ලි ටිකක් හම්බ කර ගැනීමේ ක්‍රමයකට තමයි මේ පාර්ලිමේන්තුවේ දැන් යන වැඩ පිළිවෙල තියෙන්නේ. ඒ නිසා අපි ජනාධිපතිවරයාගෙන් මේ අවස්ථාවේ අපි ඉල්ල හිටින්න ඕන මෙන්න මේ දේශපාලන විකෘතිය ඇතුලේ එතුමට ඕල්නම් ජනාධිපති වෙන තව කාලයක් වැජබෙන්න ඕන නම් රටේ එතුමා උතහස්ත වැඩිහිටි දේශපාලකෙක් හැටියට එතුමට පුළුවන් රටේ තියෙන අර්බුදය ගැන ඇත්ත විවෘත මනසකින් සාකච්ඡා කරලා උත්තරයක් හදාගන්න. නමුත් එතුමා එහෙම සභාවක් ඇදවනවා කිව්වා අපි එහෙම ඉල්ලීම් කරා. එහෙම සාකච්ඡාවක් කරන බවක් හෝ කිසිම දෙයක් පේන්න නැහැ. ඒ අනුව දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා බලන්නේ පොඩි මැජික් එකක් පෙන්නලා පොඩි චෙස් එකක් ගහලා ඉක්මනින්ම පොඩි සනීපයක් දීලා ජනාධිපතිවරණයකට යන්න. එතකොට පුළුවන් තරම් සමගි ජන බලවේගයේ කට්ටියකටත් ඇමතිකම් ටිකක් දීලා ඒගොල්ලත් මේක ඇතුලේ තහවුරු කරගෙන තමන්ට මේක දිනා ගන්න පුළුවන් කියලා එතුමා කල්පනා කරනවා. තවත් පැත්තකින් කල්පනා කරනවා ඒකෙදි පොහොට්ටුවට අර මෛත්‍රීපාල සිරිසේන මහත්තයා හිටි කාලේ වගේ එකක්. පොහොට්ටුවේ පාර්ලිමේන්තු බලය ජනාධිපතිවරයාට ආපහු වෙවිලා දේශපාලන බලය. ඒ කියන්නේ ජනාධිපති බලය. ඒ වගේ එකක් හැදෙන්න පුළුවන්ද කියලා. මං කියන්නේ මෙන්න මෙතන අපට අවස්ථාවක් තියෙනවා විපක්ෂය හැටියට විශේෂයෙන්ම සියලුම බලවේග එක් වෙලා මහ බැංකු පනත ගැන ප්‍රතිත්‍රස්ත පනත ගැන පුළුල් දේශපාලන සංවාදයක් අපි කරගත යුතු වෙනවා. අද ප්‍රතිත්‍රස්ත පනත අකුල ගත්තේ විපක්ෂයේ හඳවත් කවුරුවත් හඳ නෙවෙයි. ලෝකයේ මානව හිමිකම් සංවිධාන සහ වෙනත් ආයතන විසින් යම් බලපෑමක් ඇවිලා ආණ්ඩුවක තාවකාලිකව පස්සට අරගෙන තියෙනවා. ඒ අනුව පනත මං හිතන්නේ ඔය තියෙන ආකාරයෙන් එන්න ඉඩකඩක් නැහැ. ඒකෙන් පේනවා ජනාධිපතිවරයාට අර තමන්ගේ කඳවුරේ, ඒ කියන්නේ බටහිර කඳවුරේ හොඳ හිත කියන එක ප්‍රතිදස්ත පන දැමීමත් එක්කම ඒ හොඳ හිත කියන එක පළිදු වෙලා තියෙනවා. තානාපති කාර්යාලය ඇතුලේ ඒක සංවාදයට පාත්‍ර වෙලා තියෙනවා. ඒක තමයි ඉතා වැදගත්. ඒ අනුව ඒ පනත පිළිබඳ විරෝධයක් ඇතුලින් ඇවිල්ලා තියෙනවා. එතකොට සිද්ධ වෙනවා ඒක ආපසට ගන්න. ඉතින් බැංකුව මහ බැංකුව පනත ගත්තොත් ඒක බැංකුව ස්වාධීන කිරීම ගැන පහුගිය කාලේ වෙච්ච දේශපාලන අතපෙවීම් වල මේක පවත්වාගෙන යෑම පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි කියන්නේ බැංකුව ස්වාධීන වෙන්න ඕන. හැබැයි බැංකුව ස්වාධීන වෙනවා කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලට බැංකුව යට කිරීම නෙවෙයි. අපේ 1950 ගණන් 50 තියෙන පනත ඒ පරණ පනත ගත්තත් ඒකෙත් ප්‍රශ්න තියෙනවා. ඒ පනත අපි වෙනස් කරගත්තේ උතුය තියෙනවා, සංවර්ධනය කරගත්තේ උතුය තියෙනවා. හැබැයි මේ දාලා තියෙන්නේ සම්පූර්ණ පාර්ලිමේන්තුක වගනු කියන අර කල්ලියකට කණ්ඩායමකට අවශ්‍ය විදියට මුළු රටේම මූල්‍ය ආයතන මෙහෙවන තත්ත්වය. මේ තත්ත්වය ඇති වෙන්න ලෝක දේශපාලනය ඇතුලේ මොන වගේ දේවල්ද වෙන්නේ කියන එකත් රටේ ජනතාවට යම්කිසි දැනුමක් අවශ්‍යයි. දැන් අද ගත්තම අද ඩොලරය තියෙන තත්ත්වය එක්සත් ජනපදයේ ඩොලරය පිළිබඳ අද අර්බුදයක් ඇවිල්ලා තියෙනවා. අද විශාල එක්සත් ජනපදයේ ඇතුළේ විශාල ආර්ථික සංවාදයක් ඇතිලා තියෙනවා. ජෝ බයිඩන්ගේ පැත්තෙන් අර පැත්තෙන් ගත්තම පස්සේ හිටපු ජනාධිපතිවරයාගේ පැත්තෙන් කොන්සර්වේටිව් කියන්නේ රිපබ්ලිකන් පක්ෂයේ පැත්තෙන් අද ඇවිල්ලා තියෙනවා ට්‍රම්ප්ගේ පැත්තෙන් තව විශාල විරෝධයක්. මොකද විරෝධය රට ඇතුලේ ලෝක මුදල් සහ ඒවා පවත්වා ගැනීම සම්බන්ධයෙන් අද කියන්නේ සවුත් ආෆ්‍රිකාව, බ්‍රසීලය, ඉන්දියාව, රෂියා, චීනය කහුණාට පස්සේ ඇතිවෙන ලෝක ගෝලීය මුදල සහ ගෝලීය මුදල් සංසරණය සහ එක්සත් ජනපදයේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ තිබිච්ච මුදල් බලය කියන එක අද චැලෙන්ජ් එකකට නැත්නම් අභියෝගයකට පාත්‍ර වෙලා තියෙනවා. මේ පිළිබඳ කිසිම අදහසකින් නෙමෙයි අද සාකච්ඡා කරේ. කොටින්ම කියනනම් IMF යන IMF එකේම උත්තරයක් හම්බෙයි කියලා කියනවනේ. IMF එකේ බලය අද මොකද්ද වෙලා තියෙන්නේ? IMF එක බිහිුනේ ඇයි? IMF එකේ කාර්යභාරය මොකද්ද? ඒකට අද වෙලා තියෙන අභියෝගය මොකද්ද කියලාවත් අද සංවාදයක් නැහැ. ඒ හන්ද රනිල් වික්‍රමසිංහ මහත්තයා අප්ඩේට් කරනවා කිව්වට එතුමාට තියෙන 1977 JR ජයවර්ධන මහත්තයා කරපු වැඩේම කරන්න හිතුවොත් එතුමාට මේකේ උත්තරයක් හොයාගන්න බෑ. අද මේ රටේ තියෙන මේ අර්බුදයට උත්තර මහා බැංකු පනත්තක් ප්‍රතිදස්ස පනත්තක් නෙවෙයි. රට ගොඩනැගීම පිළිබඳ ප්‍රමුඛතා ලයිස්තුවක් හදලා ඒ ලයිස්තුවට අනුව ජාතික කතිකාවතක් අපි ඉදිරියට ගේන්න ඕන. අපි සරල ප්‍රශ්න ගත්තොත් විසඳන්න ඕන මූලික ප්‍රශ්න එකක්කටවත් කිසිම අවධානයක් මේ ආණ්ඩුව යොමු කරන්නේ නැහැ. උදාහරණයක් අපි ගමු වී මිලදී ගැනීම පිළිබඳ ප්‍රශ්නය. අද රජයේ වී මිලදී ගැනීම ආයතන ඔක්කොම කඩාවැටලා තියෙනවා. කිසිම තරගකාරීව ප්‍රධාන වී ව්‍යාපාරිකයොත් එක්ක මුහුණ දීලා මුල ස්ථායීකරණයකට පවත්වාගෙන කිසිම වැඩ පිළිලක් නැහැ. පහුගිය කාලේ නුවරඑළිය ටිකක් එළවලු වැඩියෙන් හැදුනා. එතකොට විශාල වශයෙන් එළවලු මිල විශාල පල්ලෙහාට වැටුණා. එතකොට ගොවි කලාපයේ ගොවි ජනතාව අන්ත අසරණ තත්ත්වයකට පත් වුණා. එහෙනම් ඒ මුදල් ඒ කියන්නේ ගොවි ජනතාව පුබුදුවා ගන්න පුළුවන් වැඩසටහනකට කිසිම සැලැස්මක් අපි අද ඉදිරිපත් කළ නැහැ. තනි දවසෙන් අපි කාබනික පෝර හදන්න ගිහුව අපට චෝදනා කර අපි තමයි උපදෙස්
දෙන්නේ.
ඔව් ඉවර කරන්න බඳුන ජනාධිපතිවරයා කොටින්ම කියනනම් අපි උපදෙස් දුන්නා කියන ගොවි ජන කරන්න කාබනික කරන්න. කාබනික ගොවි ජන සම්බන්ධයෙන් අපි රටේ මතයක් හදන්න විශාල මහන්සියක් ගත්තා. ඒක ඇත්ත. හැබැයි මේ ජනාධිපතිවරයා අවුරුද්දට එක සැරයක්වත් අපි හම්බෙලා නැහැ. ඒ පත් කරපු කමිටුවකට 45ක් නම් කරා. ඒ කමිටුවකටවත් අපි නැහැ. ඒ කමිටුව එක නමක්වත් නෙවෙයි. ඒ සම්බන්ධයෙන් හිටපු විශේෂඥව ලංකාවේ හිට එක මිනිහෙක්වත් උකට නම් කළේ නැහැ. සභාපති බවට පත් කළේ බැසිල් රාජපක්ෂ මහත්තයා. ඊළඟ සතියේ ඒ සභාව කවදාවත් රැස් කරන්න නැතුව එතුමා ඇමරිකාවට ගියා මාස කිහිපයකට. එතකොට රට පිළිබඳ විශාල තීරණයක් අරගත්තා. ඒක මං හිතන්නේ ආණ්ඩුවට සෑහෙන්න බලපෑවා. ගෝඨාභය මහත්තයාගේ ප්‍රතිපත්තිය තුළ දස අවුරුද්දකින් ක්‍රමානුකූලව වෙන ප්‍රතිපත්තියකට යන්න කියලා. අද ලෝකේ ලොකුම ආහාර නිෂ්පාදකයා චීනය, ලෝකේ ලොකුම ජනගහනය. අද ඔවුන් කෘෂිකර්මයේ සම්බන්ධයෙන් අරන් තියෙන ප්‍රතිපත්ති අරගෙන බලන්න. දස අවුරුදු සැලැස්මකින් 100%ක් ඔවුන් තීරණය කළා තියෙන කාබනික වෙන්න කියලා. ඒ ලෝකයේ තෙන්ට යනකොට අපි හරි තැනකට අපිට ගේන්න බැරි වුණා. අද ගොවියගේ වීටික මිලදී ගන්න ක්‍රමයක් නැහැ. බිත්තර නිෂ්පාදකයෝ අද විශාල වියවුලක අරන් බලන ජපානය වගේ රටවල් පළවෙනි ප්‍රශ්නේ ජපානයේ අපි ගමු මේ ටෝකියෝ ගුවන්තොටුපළ. ගොවියන්ට රැට නිදා ගන්න හම්බෙන්නේ නැහැ කියලා උද්ඝෝෂණයක් ආම ටෝකියෝ ගුවන්තොටුපළ රැටේ ඉඳලා උදේ පහ වෙනකම් වැහුව ගොවියෝ වෙනුවෙන්. ඒ ලෝකෙ දියුණුම කාර්මීකරණය වෙච්ච රට. අපි ගොවියෝ සම්බන්ධයෙන් එහෙම තීරණ ගන්නවද? ඒ කියන්නේ ගොවියගේ බිත්තර ගොවිය හරි නැත්නම් වී නිෂ්පාදනය කරන හරි එළවලු නිෂ්පාදනය කරන හරි ගොවියෙක් ඉන්නවනම් ඒ ගොවියට මිල ස්ථායීකරණයක් හඳුන්වා දෙනවා කියන එක අවශ්‍යයි. බිත්තර මිල කියන එක මේ වෙළඳාමති හරි පාරිභෝගිකයමති හරි මේ තීරණය කරන්න ඕනේ. ඒක නිෂ්පාදකයොත් එක්ක කහුවෙලා අද ඩොලරේ මේ උඩ යට යාමත් එක්ක ඇතුළු ප්‍රශ්න දිහා බලලා කොහොමද අපි නිෂ්පාදනය කරන්නේ? ඊළඟට හැම ආහාර නිෂ්පාදනයකටම විදේශවලින් ඉවර කරන සභාපතිතුමනි විදේශවලින් ආහාර ගෙන්නන සිද්ධාර්ථද? ඊළඟට මම නිතරම කිව්ව එකක් මම අවසාන කරන සභාපතිතුමනි එක කාරණයක් කියලා මම අවසාන කරනවා. අපි සරල ප්‍රශ්නයක් කිව්වේ සූර්යාලෝකයෙන් විදුලිය ගත්තම රුපියල් 38යි. දැන් දෙනේ 38යි මීට මාස ගණනකට කලින් 22යි. කරු සභාපතිතුමනි අද තෙල් වලින් විදුලිය නිෂ්පාදනය කරාම රුපියල් 100යි. එහෙනම් අපිට ඩොලර් බිලියනයක්. ඒ කියන්නේ 1 මිලියන් යන එක මෙගාවොට් එකක් හදලා මෙගාවොට් 1000යි අපිට ඕන මේ අර්බුදේ විසඳ ගන්න. 30%ක් ගෙන්න තෙල් වලින් යන්නේ විදුලියට. එහෙනම් ලේසි උත්තරයක් තිබුණා. සොයන්වම බදු ක්‍රමෙන් නිදහස් කරලා මිනිස්සුන්ට විදුලිය නිෂ්පාදනය කරන්න මිනිස්සු දායක කරගන්න තිබුණා. අද කරු සභාපතිතුමනි ප්‍රශ්නේ තියෙන්නේ මහජනයා පුබුදුවන්න වැඩපිළිවෙලක් නැහැ. ලෝකේ බිලියන 12ක් අවුරුද්දට එනවා ව්‍යාපාරිකයන්ගෙන්. විවිධ නිෂ්පාදන ආනයනය කළා. ඒ පිටරට ඒගොල්ල තැම්පත් කරන සල්ලි ටික රට ඇතුළට ගෙන්න ගන්න රාජ්‍ය තුල විශ්වාසයක් හදලා නැහැ. එහෙම කරානම් මේ ඩොලර් 12ක් හම්බෙන එක මේක ඩොලර් 20ක් බවට පරිවර්තනය කරගන්න තිබුණා. ඒකට කිසිම වැඩපිළිවෙලක් නැහැ. ඉතින් ගරු සභාපතිතුමනි මෙන්න මේ ප්‍රශ්න ටික ආණ්ඩුව විසඳන්න නැතුව වල්බූත කතා කරලා වැඩක් නැහැ. ජනාධිපතිතුමාට අවසාන වශයෙන් කරන එතුමාට සත්භාවයක් අවංක භාවයක් තීරණ පරිණත දේශපාලන නායකයෙක් හැටියට මේ ප්‍රශ්න ගැන සංවේදී වෙලා ඉතා පුළුල් සාකච්ඡාවක් තියනවා. මේ රට අපි හිතනවට වඩා බරපතල අර්බුදයකට යනවා. වළේ වැටලා හිටි මිනිහා ගොඩට ආවට පස්සේ පොඩි සනීපයක් තියෙනවා. ඒ කාලේ තමයි දැන් අපි ගත කරමින් ඉන්නේ. බොහොම ස්තුතියි.
Thank you. Honorable Professor Ranjit Bandari, you have 12 minutes.
බොහොම ස්තුතියි නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි. අද මෙම ගරු සභාවට 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ වන නියෝග 2011 අංක 18 දරන වරාය ගුවන්තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝග ඇතුළු නියමයන් රෙගුලාසි නියෝග ගණනාවක් සාකච්ඡාවට ගැනීම. ඒ අතරවාරයේ අපේ රටේ වර්තමාන දේශපාලන ආර්ථික තත්ත්වයන් පිළිබඳවත් මේ සභාවේ විවිධ මට්ටම් වලින් කරුණු සාකච්ඡාවට ගැනුණා. ඔව් සැබවින්ම අපි එක්තරා අර්බුදයකට මුහුණ දීලා ඒ අර්බුදයෙන් යම් ප්‍රමාණයකට හිස ඔසවමින් ඉන්න අවස්ථාවක තමයි මේ නියෝග අනපනත් පිළිබඳ සාකච්ඡාව පාර්ලිමේන්තු තුළ කෙරෙන්නේ. ඒ වගේම අද ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි අරගලය ඉවර වෙලා වසරක සැමරුමකුත් තියෙනවා. මේක අතිශයින් බිහිසුණුකාරී අවස්ථාවක්. මේ වර්තමාන ඉතිහාසය තුළ අපි ශ්‍රී ලාංකිකයන් විදියට මුණ දුන්නු. අපේ හිතවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මහමග මරා දැමුව විතරක් නෙමෙයි විශාල වටිනා ජීවිත ප්‍රමාණයක් විනාශ වුණා. දේපළ විනාශ වුණා. රට අරාජකත්වයට පත් වුණා. එය දේශපාලන අර්බුදයක් විදියට කෙනෙකුට දකින්න පුළුවන්. එය ජාත්‍යන්තර මැදිහත් වීමක් කරහා සිද්ධ වෙච්ච දෙයක් විදියටත් තවර කෙනෙකුට අර්ථ දක්වන්න පුළුවන්. මම නම් පෞද්ගලිකව විශ්වාස කරන්නේ මෙය ඉතා ක්‍රමානුකූලව සංවිධානය වෙලා රාජ්‍ය බිඳ වැට්ටීමේ කුමන්ත්‍රණයක් තමයි ක්‍රියාත්මක වුණේ. රාජ්‍ය බිඳවට්ටවා බලය අල්ලා ගැනීමට මීට පෙර අවස්ථා ගණනාවක පාර්ශ්ව ගණනාවක් උත්සාහ කළා. 1971 එක අවස්ථාවක් මේ මෑත ඉතිහාසේ 1987-89 කාල සීමාව තව අවස්ථාවක්. මේ අවස්ථාවන් වලට අලුතින් තමයි මේ කියන අවස්ථාව එකතු වුණේ. මේ සියල්ල පිටුපස සමහර වෙලාවට එකම කණ්ඩායමක් ඉන්න ඇති. සමහර වෙලාවට ඒ කණ්ඩායම් වලට අලුත් පිරිසත් එකතු වෙන්න ඇති. නමුත් අවාසනාවකට අපේ රට පසුපසට ඇද දැමීම තමයි මේ කුමන්ත්‍රණ කරුවන් හිතාමතාම සිද්ධ කරන්න ඇත්තේ. එනිසා නියෝජ්‍යකාරක සභා සභාපතිතුමනි, අපි මේ රටේ සාමාන්‍ය පුරවැසියන් විදියට අපේ රටේ වර්තමාන තත්ත්වය දිහා බැලුවොත් අපිට පේනවා අපි අතර රටේ ප්‍රධාන ප්‍රශ්නවලට පොදු එකඟතාවයක් දේශපාලන පක්ෂ විදියට හෝ බලපෑම් කණ්ඩායමක් විදියට, එහෙම නැත්නම් සමාජ සංවිධාන විදියට අපිට දකින්න පුළුවන්කමක් නැහැ. අපිට පේනවා රාජ්‍ය බිඳවැට්ටීම අපි වළක්වා ගත්තට අපේ රටේ දැවෙන ප්‍රශ්නවලට උත්තර හොයාගන්න අපිට තවම නිසි ක්‍රමවේදයක් අනුගමනය කිරීමේ හැකියාවක් නැහැ. රාජ්‍ය ව්‍යවසාය ගත්තත්, රාජ්‍ය ආයතන කළමනාකරණය ගත්තත් අපිට පේනවා අපිට සැලකිය යුතු ප්‍රගතියක් ඒ වගේ අත්කරගන්න බැරි වුණා. අපි රාජ්‍යංශයක කාලයක් පුළුල් කරලා උත්සාහ කළා ඒ හරහා පෞද්ගලික අංශයට අවශ්‍ය කරන පහසුකම් සපයන්. නමුත් අවාසනාවකට රාජ්‍යංශයේ පුළුල් වුණා. පෞද්ගලික අංශයට ඉදිරියට එන්න තමන්ගේ නිෂ්පාදන කටයුතු, සේවා කටයුතු, ව්‍යාපාර කටයුතු ඉස්සරහට අරගෙන යන්න තියෙන අවකාශයන් ඒ හරහා සීමා වෙන්න පටන් ගත්තා. ඔබතුමාගේ දැනගැනීම සඳහායි මේ කාරණා ඉදිරිපත් කරන්නේ. අපි ඕනෑම රාජ්‍ය ආයතනයක් ගත්තොත් අපිට පේනවා ඒ ආයතනය තුළ පුහුණු මධ්‍යස්ථානයක් ඉන්නවා, පුහුණුව සඳහා කැපවෙච්චි පිරිස් ඉන්නවා, සමහර අවස්ථාවල විශාල ශාලා පාසුකම් තියෙනවා, නවීන තාලයේ සන්නිවේදන පාසුකම් තියෙනවා. හැබැයි පුහුණුව ලැබපු කිසි කෙනෙක් තමන්ගේ සේවාව සාමාන්‍ය මහජනයාට සපයන බවක් නම් අපිට දැනගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපි එක්තරා විදියකට විශාල අතරමං වීමකට ලක් වෙලා තියෙනවා. මෙන්න මේ වාසිය තමයි මේ කල්ලි කණ්ඩායම් ලබා ගන්න. අපි 69 ලක්ෂයක් ඡන්දෙ පාවිච්චි කරලා විශාල බලාපොරොත්තුවක් සහිතව ජනාධිපතිවරයෙක් බලයට අරගෙන ආවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ සම්බන්ධයෙන් පෙරමුණ ගත්තා. හැබැයි අද කවුරුත් කතා කරන්නේ නැහැ මේ බලයට රැගෙන එන්න උදව් කළ කණ්ඩායම්ම පසු කාලයක අපේ ශක්තිය විනාශ කරන්න, ශක්තිය දුර්වල කරන්න කල්ලි කණ්ඩායම් විදියට මේ බලය හයිජැක් කරා. එනිසා මේ හයිජැක් කරපු අය අද කරලියට ඇවිල්ලා විවිධ දෝෂාරෝපණ කරනවා. අපිට මෙහෙම කරන්න තිබුණා කියලා. එක්තරා මන්ත්‍රීවරයෙක් මහනුවර ප්‍රදේශයේ පුවත්පත් සාකච්ඡාවක් පවත්වලා සමහර කාරණා පිළිබඳ ප්‍රශ්න කරනවා. එතුමට මේ කාරණේ මතක් කරන්නට ඕන, ඔබතුමාලා නිර්මාණය කරන්න උත්සාහ කරන මේ බොරු සමාජගත වෙන්නේ නැහැ තවදුරට. ඒකට හේතුව ඔබතුමාලා තමයි. ඔබතුමාලා කෙරෙහි විශ්වාසය තිබූ මහජනයාව අතරමං කරලා කඩිනමින් ඉතා වේගෙන් දේශපාලන ඉනිමගේ ඉස්සරහට යන්න අවස්ථාව සලසා ගන්න අපි අර ලබාගත් බලය හයිජැක් කරේ. ඒ නිසා මම විශ්වාස කරනවා මේ රටේ බුද්ධිමත් මහජනයා තමන්ගේ ජනවරම පාවිච්චි කරලා මහජන නියෝජිතයන් විදියට පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපි කරන කතාබහ පිළිබඳව විමසිල්ලෙන් ඉන්නවා පෙරට වඩා. ඒ නිසා නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, රටක් ඉදිරියට යන්න නම් ඒ රට මූලික වශයෙන් කිසියම් ඉලක්කයකට මෙහෙවීමක් අවශ්‍යයි. අපි වත්මන් ජනාධිපතිතුමා රාජ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා අපේ කැමැත්තෙන් පාර්ලිමේන්තුවේ බහුතරයක් මන්ත්‍රීවරුන්ගේ කැමැත්තෙන් තෝරාපත් කරගත්තා. අපි එතුමට එක්තරා වගකීමක් පැවරුවා. අපි ඉතා විමසිල්ලෙන් බලාගෙන ඉන්නවා එතුමා ඒ වගකීම ඉෂ්ට කරනවාද කියන එක. දේශපාලනයේ සදාකාලික මිතුරෝ හතුරෝ නැහැයි කියන කතාව අපි හැමෝම දන්නවා. එනිසා නොබියව එතුමා ඒ වගකීම බාරගත්තා. හැබැයි අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදියට මේ රටේ මහජනයා ඉදිරියේ අවස්ථා තුනකදී මැතිවරණ වලට ඉදිරිපත් වෙලා යම් යම් තීන්දුව තීරණ කෙරෙහි මහජනතාව යොමු කළා. එනිසා අපිට පුළුවන්කමක් නැහැ ඒ වගකීමෙන් බැහැර වෙන්න. අපි ඒ වගකීමෙන් බැහැරවීම සඳහා වන සූදානමක් නැයි කියන කාරණයත් මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕන. ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, අපේ රටේ තියෙන ප්‍රශ්න මම විශ්වාස කරනවා මෙවැනි සුළු නියෝග අනපනත් රෙගුලාසි මගින් අපිට විසඳන්න පුළුවන්කමක් නැහැ. මා තදින් විශ්වාස කරනවා අපිට මේ සමස්තය වෙනස් කරන ක්‍රියාවලියකට අපි යා යුතු වෙනවා. අපේ රටේ මානව සම්පත් අපි කවරාකාරයටද භාවිතයට ගන්න. අපේ රටේ භෞතික සම්පත් අපි කවරාකාරයකට
භාවිත.
යනාදී වශයෙන් අපි තීන්දුවක් ගන්නට ඕන යම් කිසි අවස්ථාවක මේ රට ඉදිරියට අරගෙන යනවා නම් අපිට තියෙන අභියෝග හඳුනාගෙන ඒ අභියෝග සඳහා වන විකල්ප වැඩපිළිවෙළවල් මේ පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කරන්න. ඒ සාකච්ඡාවන් වල ප්‍රතිඵලයක් විදියට අපි උත්සාහ කරන්න ඕන මේ සමස්තය ආවරණය වන ආකාරයේ වැඩපිළිවෙළකට යන්න. එනිසා දේශපාලන වශයෙන් අපි අතර වෙනස්කම් තියෙන්න පුළුවන්. සමහර ප්‍රතිපත්ති පිළිබඳව අපිට විවේචන තියෙන්න පුළුවන්. හැබැයි අපි අමතක කරන්න නරකයි, අපිට පොදු වගකීමක් තියෙනවා. එනිසා ඒ පොදු වගකීම මහජන නියෝජිතයන් කිසි දවසක අමතක නොකළ යුතුයි කියන කාරණය තමයි මම විශ්වාස කරන්නේ. බොහොමත්ම ස්තුතියි.
Thank you, Honorable Vela Kumar. You have 6 minutes.
சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இன்று பல சட்ட ஏற்பாடுகள் தொடர்பான திருத்தங்கள் கொண்டு வரப்படுகின்ற நிலையிலே, குறிப்பாக ஊழியர்களினது நம்பிக்கை பொறுப்பு நிதியம் ETF தொடர்பான ஒரு விசேட திருத்தமும் கொண்டு வரப்படுகின்றது. இந்த ஊழியர்கள் உழைக்கின்ற காலப்பகுதியிலே தங்களுடைய வருங்கால நலனுக்காக ஏற்படுத்தப்படுகின்ற சேமிப்புகளில் EPF நிதியம் அதேபோல ETF நிதியம் மிக முக்கியமான பங்கினை வகிக்கின்றது. இலங்கையில் இருக்கக்கூடிய நிதியங்களிலே மிகப்பெரிய சேமிப்பை கொண்டிருக்கக்கூடிய ஏறக்குறைய 2.8 trillion வரையான சேமிப்பை கொண்டிருக்கக்கூடிய நிதியமாக EPF நிதியம் காணப்படுகின்றது. இங்கு மிக விசேடமாக எடுத்து கூற வேண்டும், ஏறக்குறைய EPF ETF தொடர்பாக இன்று அதனை செலுத்தாது தவறவிட்டது தொடர்பாக ஏறக்குறைய நிறுவனங்களுக்கு தொழிலதிபர்களுக்கு எதிராக 15,000 வரையான வழக்குகள் நீதிமன்றத்திலே இருக்கின்றது. இந்த வழக்குகளிலே மிக முக்கியமாக அரச தாபனங்களும் அவர்களது ஊழியர்களது EPF ETF கொடுப்பனவை தவறவிட்ட வழக்குகள் மிக அதிகமாக இருக்கின்றது. அவை சட்டத்தை நாட்டிலே உருவாக்கி அந்த சட்டத்தை நடைமுறைப்படுத்தி அந்த சட்டத்தை கண்காணிக்கின்ற அரசு, தனக்கு கீழ் இயங்குகின்ற அந்த அரச நிறுவனங்களே அந்த சட்டங்களை துஷ்பிரயோகம் செய்து தவற விட்டிருக்கின்றது. அதற்கு ஒரு அரச தாபனம் மறு அரச தாபனத்துக்கு எதிராக வழக்கு தொடர்ந்திருக்கின்றது. அந்த வகையிலே JEDB நிறுவனம், மக்கள் தோட்ட அபிவிருத்தி சபை, அதே போல SLSBC நிறுவனம், இவற்றினது மிக அதிகமான EPF ETF தொடர்பான நிலுவைகள் தொடர்பான வழக்குகள் இன்றும் பேசப்பட்டுக் கொண்டு இருப்பவைகளாக இருக்கின்றதாவே. இது ஏழை கூலி தொழிலாளியினுடைய அந்த மோசடி செய்யப்பட்ட நிதியை மோசடி செய்திருப்பது யார் என்றால் அரசு, அரச தாபனம். அவே அதற்கெதிராக இன்னொரு அரச தாபனம் வழக்கை தொடர்ந்திருக்கக்கூடிய ஒரு விசித்திரமான நிலைமையாக இருக்கின்றது. இன்று நாங்கள் எடுக்கின்ற போது இந்த மக்கள் தோட்ட அபிவிருத்தி சபை வந்து இன்று தொடர்ச்சியாக காணி வியாபாரம் செய்கின்ற நிறுவனமாக மாறியிருக்கின்றது. இன்றும் கூட வந்து கண்டி பிரதேசத்திலே இருக்கக்கூடிய மாவில தோட்டம், அதே போல கணபதி தோட்டம் போன்ற இரண்டிலையுமே காணிகள் விற்பனை செய்வதற்கு எதிராக மக்கள் இன்று போராட்டத்திலே இறங்கி இருக்கின்றார்கள். மக்கள் வேலை பகிஷ்கரிப்பிலே ஈடுபட்டிருக்கின்றார்கள், வேலை நிறுத்தத்திலே ஈடுபட்டிருக்கின்றார்கள். ஆனால் இந்த நிறுவனம், இந்த நிறுவனத்தினுடைய நடத்துனர்கள் செவிடர்களை போல தொடர்ச்சியாக இந்த வேலையை செய்து கொண்டிருக்கின்றார்கள். அதே போல இன்று IMF-னது கடன் நீடிப்போடு IMF நிறுவனத்தின் முதன்மையான ஒரு விடயமாக சமூக பாதுகாப்பினை மேம்படுத்தும் வேலை திட்டம் ஒன்று முன்வைக்கப்பட்டிருக்கின்றது. அதற்கு ஏறக்குறைய 200 மில்லியன் அமெரிக்க டாலர் வரையான கடன் தொகையை உலக வங்கி பெற்றுக் கொடுக்க முன்வந்திருக்கின்றது. அந்த வகையிலே அந்த கடன் திட்டத்துக்கான ஏற்பாடுகள் அரச வர்த்தமானி இன்று வெளியிடப்பட்டிருக்கின்றது. 4 அடிப்படையிலே பாகுபடுத்தி இந்த கடன் வழங்கப்படுகின்றது. அவை இன்று 2022 டிசம்பருக்கு அமைய, டிசம்பரினது புள்ளி விவரங்களுக்கு அமைய, ஒரு தனிநபரினது வறுமை நிலையானது 13,722 ஆக இருக்கின்றது. 13,772 ரூபாய்க்கு குறைவாக பெறுகின்ற போது அது வறுமை நிலையினை காட்டுவதாக இருக்கின்றது. அந்த வகையிலே இன்று இந்த நாட்டிலே இருக்கக்கூடிய நகர கிராம தோட்டப்புறங்கள் என பாகுபடுத்துகின்ற போது தோட்டப்புறத்தினது பண தோட்டப்புறத்தினது வறுமை நிலையானது ஏறக்குறைய 56% வரை உயர்ந்திருக்கின்றது. அந்த வகையிலே இந்த நிவாரண வளங்களின் போது தோட்டங்களில் வாழுகின்ற குடும்பங்களில் 50%க்கு அதிகமானோர் இதற்கு உள்வாங்கப்பட வேண்டும். ஒரு நபரினது குறைந்தபட்ச வறுமை நிலைக்குரிய வருமானம் 13,772 ரூபாவாக இருக்கின்ற போது 4 பேர் ஒரு கொண்ட குடும்பமாக இருந்தால் 55,088 ரூபாய் அவர்களுடைய குறைந்தபட்ச வருமானம் இருக்க வேண்டும். அதே 3 பேர் கொண்ட குடும்பமாக இருந்தால் 41,316 ஆக இருக்க வேண்டும். நிச்சயமாக எங்களுக்கு தெரியும் தோட்டப்பகுதியிலே இருக்கின்ற குடும்பங்களினது வருமானம் நிலை அதற்கு மிக மிக கீழ்மட்டத்தில் இருக்கின்றது. அது மட்டுமில்லாது இந்த அளவீடுகளை செய்கின்ற போது இந்த தோட்டப்புறங்களிலே ஒரு லயமறையிலே ஒரு குடும்பம் என்பதிலே 2-3 துணை குடும்பங்கள் இருக்கின்றது. எப்போதும் அவர்களை வந்து ஒரு குடும்பமாக எடுத்து இந்த திட்டங்களில் இருந்து புறக்கணிக்கின்ற நிலைமை இருக்கின்றது. அதே போல இந்த முன்வருகின்ற திட்டத்துக்குள் சமுர்தியையும் ஒன்றாக சேர்த்துக் கொண்டு அவர்களுக்கு இரட்டிப்பு வாய்ப்பை வழங்குகின்ற ஒரு நிலைமையும் இங்கு வந்து காணக்கூடியதாக இருக்கின்றது. அவே மிக தெளிவாக அரசாங்கமானது மிக தெளிவாக இந்த வேலை திட்டத்தை முன்னெடுப்பவர்கள் என்ன நியதிகளின் அடிப்படையிலே கிரைடீரியாவின் அடிப்படையிலே இந்த வேலை திட்டத்திற்கு வறுமை நிலையில் உள்ளவர்கள் உள்வாங்கப்படுகின்றார்கள். அதே போல அந்த நியதிகள் என்ன என்பதை மிக தெளிவாக வெளிப்படுத்தி வெளிப்படை தன்மையோடு வறுமை நிலைக்காக வழங்கப்படுகின்ற இந்த கொடுப்பனவை உண்மையான வறுமை நிலையிலே, உண்மையான பாதிக்கப்பட்ட நிலையிலே இருக்கக்கூடிய மக்களுக்கு சென்றடைய வேண்டும். அதிலே தோட்டப்புறங்களில் வாழுகின்ற அந்த மக்களுக்கு முதன்மை நிலை அளிக்கப்பட வேண்டும் என்பதை இந்த சபைக்கு பிரேரிக்கிறேன். நன்றி.
தேங்க்யூ. ஹானரபிள் மைந்தானந்த் அலத்கமிக்கே, யூ ஹேவ் 12 மினிட்ஸ்.
நியோஜக தானாயகத்துமனி, அது தவசே முதல் பணத் கீப்பியாக் ஏவகேம் ஆனாயன அப்பனாயன ரெகுலாசி கீப்பியாக் பார்லிமேன் தொட்டி திரிபாத் கரண அவச்தாவே.
ஓடு பலேஸ் ஹானரபிள் வேலுக்குமார் டு தி சேர்.
ஆண்டரபல் மாயந்தானந்த அலத்கமகே
உலசனே சபாபத்துமணி அத தவசே கதா கரப்பு கத்திக்கோ பலுவத் பகுத்தரையாக மே அதால விஷயம் பரிபாகிரோ தமை கதா கரு அப்பி அது முதல் ரெகுலாசி கணனாவாக சா அனயன அப்பனயன ரெகுலாசி கிபியாக இதிரிபத் கரண அவஸ்தாவ உலசனே சபாபத்துமணி மம்மேக்கு அவஸ்தாவாக கரகானோ மே ஆனயன அப்பனயன பிலிபந்த அதஹஸ் தக்வன்ன ඔබතුමා දන්නවා අපි වසරකට ආනයනය කරනවා පැල් බිලියන 20කට ආසන්න බාණ්ඩ. ඒ වගේම අපි අපනයනය කරනවා 12ක් විතර මේ දෙක අතර පරතරය ආනයන අපනයන පරතරය බිලියන 8ක විතර අපිට තියෙනවා. ඉතින් අපි මේක මැච් කරගන්න මේක සම කරගන්න විවිධ සංචාරක ව්‍යාපාර වලින් විදේශ ශ්‍රමිකයන්ගෙන් අපි උත්සාහ කරනවා. හැබැයි අපි දැක්කා කොවිඩ් කාලේ පහුගේ ආර්ථික අර්බුද කාලේ අපිට මේ දෙක සමතත්වයකට ගේන්න බැරි වුණා. ඉතින් ඒ නිසා අපේ මේ රටේ ආනයන අපනයන දෙක සම කරගන්න අපිට මොකද්ද කරන්න පුළුවන් කියන එක. ප්‍රශ්නේ සභාපතිතුමනි අපි පිළිගන්න ඕනේ රටක් හැටියට අපි යපුම් ආනයන ආර්ථිකයකට පුරුදු වෙච්ච රටක්. අපි කෘෂිකාර්මික රටක් වුණත් අපි යපුම් ආනයන ආර්ථිකයකට පුරුදු වෙච්ච රටක්. ඒ නිසා මේක නිෂ්පාදන ආර්ථිකයකට අපි කොහොමද ගෙනියන්නේ කියන එක තමයි අපි මේ පාර්ලිමේන්තුවේ කතා කරන්න ඕන. අපේ රටේ නිෂ්පාදනය කළ හැකි බොහෝ දේ අපි ගත්තොතින් ලෝකේ අනෙත් රටවල් අපි ගත්තොතින් මීට අවුරුදු 10කට කලින් අපි ආනයනයේ අපි අපනයන කරපු ගානම තමයි තාමත් අපේ අපනයනවල වැඩිවීමක් නැහැ. අපේ ආනයනවල වැඩිවීමක් වුණත් අපේ අපනයනවල ඒ නිසා අපි කොහොමද නිෂ්පාදන ආර්ථිකයකට යන්නේ? අපේ රටේ අපේ කෘෂිකාර්මික රටක් හැටියට මුලසනේ සභාපතිතුමනි අපේ රටේ වගා කළ හැකි බොහෝ දේ අපට වගා කරන්න පුළුවන්. අපි ගත්තොතින් අපේ රටේ 100%ක් මිරිස් නිෂ්පාදනය කරන්න පුළුවන්. අපේ රටේ 70%ක් අල ලුණු නිෂ්පාදනය කරන්න පුළුවන්. හැබැයි අපි 100%ක් මිරිස් අපි ආනයනය කරනවා. අපි 65%ක් ලුණු වල අපි ආනයනය කරනවා. හැබැයි අපි පිටරටින් ගෙනෙල්ල කන්න පුරුදු වෙනවා මිසක් අපි අපේ රටේ මෙච්චර භූමිය තිබිලා මෙච්චර තාක්ෂණය තිබිලා අපි උනන්දු වෙන්නේ නැහැ උත්සාහ කරන්නේ නැහැ මේ දේවල් අපේ රටේ නිෂ්පාදනය කරගන්න. අපි ගත්තොතින් අපේ රටේ කිරි දියර කිරි භාවිතය ගත්තොතින් පුලස්සනේ සභාපතිතුමනි අද ගත්තොතින් ජාතික අවශ්‍යතාවෙන් 35%ක් විතර තමයි මේ රටේ නිෂ්පාදනය කරන්නේ. අපි 65%ක් පිටරටින් ගේනවා. අපි දවසකට US මිලියන 1ක කිරිපිටි අපි ආනයනය කරනවා. අපි නව ශ්‍රී ලංකාවේ දෙවැනි ලොකුම අපනයනකරු තමයි ශ්‍රී ලංකාව. ඒ නිසා අපි අපේ රටේ කිරි ගොවියෝ ඉන්න කිරි ගොවියෝ හරියට පාවිච්චි කරලා මේ කිරි ටික ලබා ගන්න. ඒ වගේම කිරි ගොවියා ශක්තිමත් කරන්න වැඩපිළිවෙලක් අපි තුල නැහැ. ඉතින් ඒ නිසා එක පැත්තකින් කෘෂිකර්මාන්තයෙන් අපි කොහොමද නිෂ්පාදන ආර්ථිකයකට කෘෂිකර්මාන්තයේ දායකත්වය. ඒ වගේම අපේ කර්මාන්ත ශේෂ්ත්‍රය ගත්තොතින් අපි ගත්තොතින් අපි තාම විශාල වශයෙන් අපි ඇමරිකාවට ඇඟලු මානයනය කරන රටක්. අපි මේ පැත්තෙන් ඉතාම ඉහළින්. හැබැයි අපි මොන තරම් අපි ආනයනය කරනවද අපි නිමියඳු. ඒ නිසා අපි දැක්කා පහුගිය කාලේ පුරා ඒ ඇඟලු කර්මාන්ත වැඩි දියුණු කරන්න ශක්තිමත් කරන්න අපි අතර වැඩපිළිවෙලක් තිබිලා නැහැ. ඒ නිසා කර්මාන්ත වශයෙන් ගත්තොතින් අපිට පුළුවන් විශාල වශයෙන් ආරම්භ කරන්න. දැන් අපි ගත්තොතින් අපේ සිමෙන්ති ටික කම්බි ටික මේ සියලු දේ අපි පිටරටින් ආනයන කරා. හැබැයි දැන් අපි ටික ටික මේවා මේ රටේ නිෂ්පාදනය කරගෙන යනවා. ඒ නිසා අපි රටක් හැටියට අපේ රටට අවශ්‍ය දේවල් ටික මේ රට තුළ නිෂ්පාදනය කරන වැඩසටහනකට අපි යන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා ඒ සඳහා ආයෝජකයෝ දිරිගන්නලා ඒ ආයෝජකයන්ට සහන දීලා ඒ ආයෝජන මේ රටට ගෙනෙල්ලා එවැනි වැඩපිළිවෙලකට අපි යන්න ඕනේ. ඒ නිසා ආනයන අපනයන පාලකතුමිය ඉන්නවා. ගොඩක් වෙලාවට එතුමිය කරන්නේ මේ ගේන දේවල් අනුමත කරන මේ කටි තමයි. හැබැයි අපි මුදල් අමාත්‍යංශයේ මැදිහත් වෙලා රජයක් හැටියට මේ යපුම් ආනයන ආර්ථිකයෙන් මිදලා නිෂ්පාදන ආර්ථිකයකට යන ජාතික වැඩසටහනක් අපි පාර්ලිමේන්තුව ඇතුලේ සාකච්ඡා කළා ක්‍රියාත්මක කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. මොකද රටක් හැටියට පිට අවුරුද්දකට කලින් ඉදී අපි බරපතල ආර්ථික අර්බුදයක අද වති වත්මන් ජනාධිපතිතුමාට කැබිනට් මණ්ඩලයට රජයට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ මිනිස්සුන්ට තිබුණ ඒ අමාරුව දරිද්‍රතාවය මුදවගෙන පසුගිය සිංහල අලුත් අවුරුද්ද පසුගිය වෙසක් කාලේ මිනිසුන්ට ඉතාම සතුටින් භුක්ති විඳින්න ඒ වෙසක් සැමරුම් භුක්ති විඳින්න සිංහල අලුත් අවුරුද්ද භුක්ති විඳින්න මේ රටේ මිනිසුන්ට නිදහස ලැබුණා ඒ නිසා ඒ හැම ප්‍රශ්නකෙදිම අපිට තිබුණ එක තමයි මේ ආර්ථික අර්බුදය මේ ඩොලර් ප්‍රශ්නය ඒ නිසා මම විශ්වාස කරනවා අපිට මේ ආනයන අපනයන ගලප ගන්න යම් වැඩසටහනකට අපි ආ යුතුයි අපිට සංචාරකෙන් ව්‍යාපාරයෙන් එන එක බෝනස් එකක් වෙන්න පුළුවන් අපිට එහෙම තමයි අපි කල යුත්තේ විදේශ ශ්‍රමිකයන් එන එක බෝ අපිට බෝනස් එකක් වෙන්න පුළුවන් ඒ නිසා මේ රට තුලම නිෂ්පාදනය කළ හැකි සියලු දේ නිෂ්පාදනය කිරීම සඳහා මුලසනේ සභාපතිතුමනි අපි ඔබතුමා වතු කරේ නියෝජනය කරන ජනතාවගේ ඡන්දයෙන් එන මන්ත්‍රීවරයෙක්ට ඔබතුමා දන්නවා අපි වතු කරේ විශාල පිරිසක් කිරිගොවියන් ඉන්නවා හැබැයි අපේ රටේ ලක්ෂ 12ක් හරක් හිටියට අපි දවසකට ඉතාම අඩු කිරි ලීටර් ප්‍රමාණයක් තමයි අපි නිෂ්පාදනය කරන්නේ අපේ ඉන්න සත්තුගේ එවරේජ් එක ගත්තොත් ලීටර් 3ක් වගේ තමයි අපි කිරි ගන්න හැබැයි ලෝකයේ අනිත් රටවල දවසකට ලීටර් 20ක් 25ක් එක කිරි හරකකින් කිරි ගන්නවා අපි තාම එතෙන්ට ගිහිල්ලා නැහැ. අඩු ගානේ අපේ ඉන්න හරක් ටිකට වතුර ටික කන්න ටික හරියට දුන්නා නම් අපිට වැඩි කරගන්න පුළුවන්. ඒ නිසා අපේ සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ ඉන්න හැම කෙනෙක්ම කැමති වැඩි කිරිපිටි ගෙන්නන්න මිසක් මේ රටේ කිරිගොවියා ශක්තිමත් කරන්න නෙවෙයි. මගේ අමාත්‍යංශ කෙටි කාලයක් හිටපු ඉඳන් මම දැක්කා නිලධාරීන් වැඩි උනන්දු වෙන්නේ. බුලසනේ සභාපතිතුමනි දැන් අපි ගත්තදින් අපේ රටට අවශ්‍ය බීජ බිලියන 2කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. මම කෘෂිකර්ම අමාත්‍යවරයා හැටියට අපේ රටට අවශ්‍ය මිරිස් බීජ ජාතික අවශ්‍යතාවෙන් 50%ක් අපි නාවලපිටිය ප්‍රදේශයේ හදන්න පටන් ගත්තා වර්ගඩි 150,000ක් දැන් මම අමාත්‍ය ධූරයෙන් යනක ඉන්නකම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇවිල්ලා බලලා ඒවා මිලදී අරගෙන ඔක්කොම කරා හැබැයි මගේ අමාත්‍ය ධූරයෙන් ගියාට පස්සේ අවුරුදු එකමාරයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පැත්ත බලාට යන්නේ නැහැ බලන්නේ නැහැ ඇයි ඒගොල්ලෝ කැමති මේක වහලා පිට රටින් බීජ ටික ගෙන්නන්න ඒගොල්ලන්ට මුදල් හම් වෙන්නේ කොමිස් එක හම් වෙන්නේ ආනයනය කරොත් විතරයි ඒ නිසා හැම වෙලාවකම උත්සාහ කරන්නේ පිට රටින් ගේන්න මේ ගේන බීජ වර්ගවල තියෙන දේවා මේ ඉතාම භයානක තත්ත්වයක් ඒ නිසා අපේ රටේ මේ බීජ ටික හදන්න පුළුවන් අපි නුවරඑළියේ සීතලියේ ෆාම් එකේ එයා අපේ රටට අවශ්‍ය අහල බීජ ටික නිෂ්පාදනය කරන වැඩසටහන අපි පටන් ගත්තා මම බිලියන 1500ක් එකට වෙන් කරා ඒ සියලු වැඩ කටයුතු නැවතිලා තියෙනවා ඒ වගේම අපේ මාතලේ ප්‍රදේශයේ අපි දඹුල්ල දිගම්පතන කියන ගම්මානේ ලුණු රටේ ජාතික අවශ්‍යතාවෙන් බීජ නිෂ්පාදනය කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ඇදුවා ඒ ඔක්කොම නැවතිලා ඉතින් ඒ නිසා මං හිතන්නේ මේක ඇමතිවරයේ එනකොට යන ක්‍රමයක් නෙවෙයි මේ රටේ යපුම් මානයන ආර්ථිකයෙන් මිදලා නිෂ්පාදන ආර්ථිකයකට යන ජාතික වැඩසටහනක් ජාතික වැඩපිළිවෙලක් ආණ්ඩුවක් හැටියට අපි ක්‍රියාත්මක කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා මේ රටේ විශාල ඉඩම් ප්‍රමාණයක් තියෙනවා භාවිතා නොකරන අපේ රටේ වැවිලි සමාගම් වලට අයිති ජනතා වතු සංවර්ධන මණ්ඩලයට රාජ්‍ය වැවිලි සංස්ථාවට අයිති අකර දසදහස් ගාණක් නිකන් තියෙනවා මහනුවර දිස්ත්‍රික්කයේ තමයි රාජ්‍ය වැවිලි සංස්ථාව ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ මේ දෙකම තියෙන්නේ මේ දෙකේ විශාල ඉඩම් ප්‍රමාණයක් තියෙනවා මේවා කැලෑ වෙලා මේවා භාවිතා කරන්නේ නැහැ ඒ නිසා මේ සියල්ල භාවිතයට ගන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි ඔබතුමා දන්නවද විශාල ඉල්ලුමක් තියෙනවා ධූරියන් වලට ඒ වගේම කෙසෙල් වලට ධූරියන් වලට අඹ වලට විශාල අපනයන වෙළඳපොලක් හැදිලා තියෙනවා මේ ඉඩම් භාවිතා කරලා මේවා පාවිච්චි කරලා මේවා අපිට අපනයන කරන්න පුළුවන් ඒ අපනයන කිරීම තුලින් අපිට ඩොලර් එනවා හැබැයි අඩු ගානේ ඒ සඳහා කිසි වැඩපිළිවෙලක් නැහැ අපි දැක්කා තායිලන්තේ මෙయ్య පෙරේදා විදේශ ආයෝජන මණ්ඩලයට අවිල්ලා තිබ්බා ඒ අය ඉල්ලන ප්‍රමාණය අපිට ධූරියන් දෙන්න බෑ හැබැයි මේ කැලෑ වෙච්ච ඉඩම් ෆයිනස් වල අක්කර දසදහස් ගාණක් තියෙනවා ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි ඔක්කොම එකට වෙලා ආණ්ඩුවක් හැටියට මේ වැඩසටහන නිෂ්පාදන ආර්ථිකයකට යන වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරෝතින් මම හිතන්නේ මේ ආර්ථිකයට විශාල ශක්තියක් ලැබෙනවා මම ඊට වැඩි කාලෙ ගන්නෙ නැහැ මට විනාඩි 12යි තිබුණේ ඒ නිසා මුලස්සනේ ගරු සභාපතිතුමනි මේ යැපුම් මානයන ආර්ථිකයකට පුරුදු වෙච්ච රටක් හැටියට අපි මේකෙන් බැහැර වෙලා නිෂ්පාදන ආර්ථිකයකට යන්න අධිකරු ජනාධිපතිතුමාට පිළිමක් කරා මේ සදා ජාතික මෙහෙයුම් කමිටුවක් දාලා මේක අධ්‍යයනය කරලා මේ රට නිෂ්පාදන ආර්ථිකයකට ගෙනියන කෘෂිකාර්මික රටක් හැටියට නිෂ්පාදන ආර්ථිකයකට ගෙනියන අපි වී අතිරිත්‍යයක් කරලා තියෙනවා පෞගිය කාලේ ඒ නිසා මේ භෝග බොහොමයක් අපිට අතිරිත්‍ය වගා කරගන්න පුළුවන් අපිට ඉඩමක් තියෙනවා අපිට ඉතාම හොඳ පසක් තියෙනවා උතුරු කරේ පෞගිය කාලේ කෘෂිකර්මාන්තයේ ඉදිරි නැ යුද්ධයත් එක්ක දැන් උතුරෙන් විශාල අපිට නිෂ්පාදනයක් කරනවා ඒ නිසා මේ සියල්ල භාවිතා කරලා මේ රටක් හැටියට අපි නිෂ්පාදන ආර්ථිකක ගෙනියන්න ජාතික වැඩපිළිවෙළක් සකස් කරන්න කියන යෝජනාව කරමින් මම නියඩ වෙනවා. බොහොම ස්තුතියි.
නන්ද්‍රි ඔනරබල් හෙක්ටා අපුවාමි. ඔබතුමාට විනාඩි 16ක් තියෙනවා.
16ක් තියෙනවා. උලාසන ඔබන කරු මන්ත්‍රීතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ අවස්ථාවේදී කතා කරන්න අවස්ථාව ලබා දීම සම්බන්ධව විශේෂයෙන්ම ගත්තහම අපනයන රෙගුලාසි වගේම මුදල් රෙගුලාසි කීපයක් සම්බන්ධව සාකච්ඡා කරන මොහොත. ඒ මොහොතේ මම හිතනවා අපි විශේෂයෙන් මතක් කරන්න ඕන මේ වෙලාවේ අද වර්තමානයේ අපි මේ රට මුහුණ දීලා තියෙන ප්‍රශ්නෙත් එක්ක ගත්තහම මේ ආණ්ඩුවේ ආර්ථික මොඩලය මොකක්ද කියන එක අපිට දැන් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දැන් මේ ආර්ථික මොඩලය ගැන අපි කතා කරන්න තියෙන දේවල් ආණ්ඩුවෙන් කතා කරන්න. දැන් මේක ප්‍රශ්නයක් කොහොමද මේ ආණ්ඩුවෙන් කතා කරන්නේ අපි කතා කරන්න ඕන දේ. දැන් ඇත්තටම මහින්දානන්ද අපේ හිටපු කුසිකර්ම අමාත්‍යතුමා එතුමාම පිළිගන්නවා මේ රටේ ලූණු අල ලූණු ගෙඩියක් හෝ අල හෝ නිෂ්පාදනය කරන්න හරි විදියට බැරුව ගියා කියන. එමෙත රට ස්වම්පෝෂිත කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල හදන්න බැරුව ගියා කියන. අද අපි මේ වැඩපිළිවෙලට යන්න ඕන කියලා එතුමාම කියනවා. දැන් මේක අපිට හෙන ප්‍රශ්නයක්. දැන් අපි අහන්න ඉන්නේ ආණ්ඩුවෙන් කුසිකර්ම අමාත්‍යතුමාගෙන් සහ හිටපු අමාත්‍යවරුන්ගෙන් තමයි මේ ප්‍රශ්නේ අහන්න ඉන්නේ. හැබැයි එතුමල්ලා අපිට කියනවා මෙන්න මෙහෙම ලූණු ටිකක් හදාගන්න බැරුව ගියා, අල ටිකක් හදාගන්න බැරුව ගියා, කිරි ටිකක් හදාගන්න බැරුව ගියා. අපි කොහොමද දැන් ඒක අලුතෙන් හදන්නේ කියන්නේ. දැන් මේක මාර ප්‍රශ්නයක්. දැන් කාටද අපි කතා කරන්නේ? මේ පාර්ලිමේන්තුවේ තියෙන විපක්ෂයක් ඇටිය. අපිට මෙතන ගැටලුවක් මතුවෙලා තියෙනවා. මේ ආණ්ඩුවේ ආර්ථික මොඩලේ ඉස්සෙල්ලාම හඳුන්වා දෙන්න කොහොමද මේ රටේ ජනතාව ජීවත් කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල තමුන්නාන්සලා ක්‍රියාත්මක කරන්න කියලා. තමුන්නාන්සලා වැඩිපුර කරන්න හදන්නේ IMF එකත් එක්ක සම්බන්ධ කරගෙන ලෝකයේ අනිත් සංවිධානات එක්ක ලෝක රටවලින් ණය අරගෙන රටේ මිනිසු ජීවත් කරවන්න. තව තවත් ආනයනේ වැඩි කරලා මිනිසුන්ට පිටරටින් කන්න යැපෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලද හදන්නේ තමුන්නාන්සලා. එහෙම නැතිනම් තමුන්නාසලා මේ රට තුල නිෂ්පාදන ආර්ථිකය පිළිබඳව යම් වැඩපිළිවෙලක් දෙයියන්ගේ නාමයට මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න. කොහොමද ඕගොල්ලෝ විශේෂයෙන්ම දේශීය අපේ රටේ ජනතාවට දේශීය වශයෙන් පාරිභෝජනට අවශ්‍ය කරන ඒ බඩු ටික, ඒ භාණ්ඩ ටික, කෑම ටික නිෂ්පාදනය කරන්න කොහොමද කියන එක අපිට ඉදිරිපත් කරන්න. ඊළඟට ඉදිරිපත් කරන්න තමුන්නාසලා විදේශ සංචිත හැටියට, එහෙම නැත්නම් ආනයනය කරන්න අවශ්‍ය කරන විදේශ මුදල් හොයා ගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල කොහොමද විදේශ රටවලින් අපිට ලබා ගන්න කියන්නේ. මේ කාරණා දෙකට කඩලා දෙපැත්තට හරියට හදලා අපිට කියන්න මෙන්න මේක තමයි අපි විදේශ විනිමය හදන්න යන වැඩපිළිවෙල, මේක තමයි දේශීය පරිභෝජනට අවශ්‍ය කරන වැඩපිළිවෙල අපි හදන්න කියන්නේ. දැන් එහෙම කාරණාවක් නැහැ. අපිට දකින්නේ කිසිම නිෂ්පාදනයක් පිළිබඳ වැඩසටහනක් නැහැ. අද එක්ස්පෝර්ට් කරන මිනිසුන්ට අපනයනය කරන කණ්ඩායම් වලට 7-5ක වැඩපිළිවෙලක් හදලත් නැහැ, පිළිගැනීමකුත් නැහැ. බදු ගහලා ඒ අයට විදේශ රටවල් එක්ක තරම් කරන්න බැරි තත්ත්වයට ඒගොල්ලන්ව පත් කරලා. අනිත් එක නිෂ්පාදනය කරන ක්‍රියාවලියේදී විශේෂයෙන්ම අපනයනය කරන්න හදන නිෂ්පාදනවලදී ඒ නිෂ්පාදනයේ අපනයන කරුවට භාණ්ඩ බාර දීමේදී නිෂ්පාදිකයට අවශ්‍ය කරන පාසුකම් ටික ආණ්ඩුව කිසිම විදියකින් සලස්සලා නැහැ. IMF එකේ ණය අරගෙන සහනාධාර විතරක් දීලා හරියන්නේ නැහැ. මෙරටේ නිෂ්පාදන ආර්ථිකය සම්පූර්ණයෙන් කඩාවැටලා, කර්මාන්ත ටික කඩාවැටලා, ඒ වගේම වෙනත් නිෂ්පාදන ආයතන ටික කඩාවැටලා කොහොමද මේ රට ඉදිරියට යන්නේ? කොහොමද නිෂ්පාදන ටික කරන්නේ? කොහොමද අපනයනය කරලා සල්ලි ටික හොයන්නේ? එහෙම වැඩපිළිවෙලක් නැහැ. එහෙම එකක් දකින්නේ නැහැ. අපි තමුන්නාසලා කියනවා ආණ්ඩුවට උදව් කරන්න, ආණ්ඩුවට උදව් කරන්න කියලා. ආණ්ඩුවට උදව් කරන්න කියන ක්‍රමවේද මොකද්ද? අඩුම තරමේ මේ මුදල් විනය සම්බන්ධව, විනිවිදභාවය සම්බන්ධව මේ මුදල් කමිටුවේ සභාපතිවරයා හැටියට මේ හර්ස චිල්ල මැතුමාව එපා කියන්නේ ඇයි කියන එකවත් අඩු ගන්න තමුන්නාසලා මේ සභාවට කියන්නේ. ඇයි මේ මිනිස්සයව පත් කරන්න එපා කියන්නේ? මෙයා හොරෙක්ද, වංචාකාරයද, දූෂකයෙක්ද? මෙතුමා නැත්තම් මුදල් කමිටුවේ ඉඳගෙන වෙන වැඩපිළිවෙලක් කරනවද? මෙතුමා මොකද්ද යෝජනා කරන්නේ? මෙතුමාට අකමැති ඇයි? එනිසා කරුණා කළ කියන්න මොකද ඊයේ මායක විවාදයකට ආපු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් කිව්වා අපි දූෂණය සම්බන්ධව මෙරටේ තිබිච්ච විශේෂයෙන්ම හොරකම් සම්බන්ධව වැඩපිළිවෙල ගැන ඇයි ආණ්ඩුව කතා කරන්නේ කියලා ප්‍රශ්න කරපුවාම ඒ මන්ත්‍රීවරයා කිව්වා මේ ඔක්කොම කරන්න බෑ ජනාධිපතිතුමාට එකපාර. ජනාධිපතිතුමා බැරි වෙලාවත් මේ වෙලාවේ මේ වැඩ කරන ගමන් දූෂණය සම්බන්ධ හොරකම ගැන හොයන්න ගියොත් එතුමාට පුටු වෙන්න බැරුව යනවා කිව්වා. දැන් ඔන්න ආව හරියට එළියට වැඩේ පුටු වෙන්න බැරි කාගෙන්ද? කවුද එතුමාව ගෙදර අරින්න පුළුවන් කණ්ඩායම ඉන්නේ කොයි පැත්තේද? මේ පැත්තේද? නෑ මේ පැත්තේ ඉන්නේ. ඒ නිසා එතන පැහැදිලිව අපේ හරියට බෙදලා පෙන්නලා තියෙනවා. අද එක්සත් ජාතික පක්ෂය තේරුම් අරගෙන තියෙනවා අද එතුමාට හරි තීන්දු තීරණ අරගෙන හොරකම් වංචා සම්බන්ධව පරීක්ෂණ ටික කරන්න බෑ. ඇයි? කෙරුවත් එතුමාට පුටු ඉන්න හම්බෙන්නේ. ඒක තමයි ඇත්ත මතය එතන තියෙන අතුලාන්ත මතේ. එහෙමනම් මෙතන ප්‍රශ්න රාශියක් පැනගිලා තියෙනවා. කරුණා කරලා අපිට අපනෑන රෙගුලාස් දාන්න පුළුවන්, ආනෑන රෙගුලාසි, මුදල් රෙගුලාස් දාන්න පුළුවන්. හැබැයි රටේ ප්‍රතිපත්තිගරුක වැඩපිළිවළක් තියෙන්න ඕන. අපේ රටේ මිනිසුන්ගේ කාලය ඇඳලා සැපට ජීවත් වෙන අවශ්‍ය කරන වැඩපිළිවළ හදන්න. එහෙම නැතුව මේ තෙල් පෝලිම, ගෑස් පෝලිම විතරක් නතර කරා කියලා තවදුරටත් අපි බලාපොරොත්තු වෙනවා නම් පිටටින් ණය අරගෙන ජීවත් වෙන්න වැඩගත් කරන්න මේක කරන්න බෑ. ඊළඟට විශේෂ කාරණාවක් කියන්න ඕන. අපිට මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැන මේ කියන කතන්දරේ මේ සිංගප්පූරුවේ නඩු දැම්මද නැද්ද කියන එක සම්බන්ධව අපිට ගැටලුවක් මතුවෙලා තියෙනවා. ඒක පැහැදිලිව කියන්නේ අපිට පැහැදිලි පිළිතුරක් ඕන. මේ නඩුව දැම්මේ සිංගප්පූරුවේ කොයි අධිකරණයේද, නඩු අංකය මොකද්ද කියලා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට විතරක් නෙමෙයි රටේ ජනතාවට අයිතියක් තියෙනවා. විශේෂයෙන් මම පුත්තලන් දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් හැටියට අපේ ප්‍රදේශයට බලපාපු දෙයක් හැටියට අපිට දැනගන්න අවශ්‍යයි නඩු අංකය මොකද්ද සහ නඩුව පවත්වන අධිකරණය සහ අද ඒ නඩුවට දුන්න තීන්දුව මොකද්ද කියලා. අපේ කණ්ඩායමක් ගිහිල්ලා ඒ නඩුව සම්බන්ධව කතා කරන්න යනවා, කරුණු ඉදිරිපත් කරන්න කාලෙමදි කියලා හරි කියලා කියපුවම දෙන්න තීන්දුව කරුණාකරලා මේ පාර්ලිමේන්තුවට දැනුවත් කරන්න ඕන. ඊළඟට අර නන් ටිකක් කිව්වා මේ සල්ලි ගැන, මේ මංජුශ්‍රී කතාවකුයි චාමර ගුණසේකර කතාවකුයි එක්ස්ප්‍රස් පර්ල් එකයි නිව් ඩාමන්ඩ් එකයි දෙකම ගැත්. දැන් මේ දෙන්න සම්බන්ධයෙන් ගත්ත පියවරවල් මොනවද? මේවා ඩමිද? මේවා පෙන්නලා ඉස්සරහට වෙන ගේමක්ද ගහන්නේ? එතකොට අපිට දැන් ප්‍රශ්නයක් තියෙනවා. අර විශේෂයෙන්ම බොරැල්ලේ කනත්තේ සිද්ධ වෙච්ච මරණෙයි මේකයි මේ සියල්ලම සිද්ධ වෙන්නේ මේව කොන්ත්‍රාත්ද කියන එක. ඒ නිසා මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා කරුණා කරලා මේ සම්බන්ධව විනිවිද භාවයේ තියෙන ආකාරයට මේ සභාව දැනුවත් කළ යුතුයි මේකේ සත්‍යතාවය කොහොමද කියන එක. ඒ නිසා විශේෂයෙන්ම මම මතක් කරන්න ඕන දැන් අපි අරගෙන බලමුකෝ නිෂ්පාදන සම්බන්ධයෙන්. දැන් පොල් කර්මාන්තය ගත්තාම, පොල් කර්මාන්තය ගත්තාම දැන් පොල් ගහට සුදු වෙනම පූජකෙක් කියලා තමයි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ, කුරුමිනියෙක් හැදිලා තියෙනවා. දැන් පොල් ගස් සියල්ලම විනාශ වෙගෙන යනවා. දැන් මේ පොල් ගස් විනාශ වෙලා ගියාට පස්සේ තමුන්නාසලට තව ටික කාලයක් ගියාම ලංකාවේ පොල් නැතු වෙනවා. දැන් ඊළඟ කන්නේ ලංකාවේ පොල් නැහැ. එතන පොල් ගෙන්නන්න වෙනවා. දැන් මේ පොල් කර්මාන්තය රැකගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල හදලාද තියෙන්නේ? මේ පොල් කර්මාන්තය රැකගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල හදලාද නැහැ. එතකොට ආයෙ වෙන්නේ මොකද? මේ අපි මොනවා හරි කරලා ගන්න විදේශ විනිමය මොකද වෙන්නේ? ඒ විදේශ විනිමය නැවත වතාවක් අපිට ගෙවල පොලිටික ගේන්න වෙනවා මේ රටට. ඒ වගේම තමයි බිත්තර ටික ගෙනාවේ. ඒ නිසා මේ අමාත්‍යංශ ටික මොනවද මේ කරන්නේ? මේ එක එක අමාත්‍යංශ වල දීලා තියෙන වගකීම් ටික හරියට ඉෂ්ට කරලා තියෙන්නේ. මෙන්න මේක නිවැරදිව ආපහු හැරලා බලන්න. ඒ වගේ විතරක් නෙමෙයි, අපි 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 බලමු අපනයනය සම්බන්ධව අනිකුත් කාරණා ටික. අපි කොමුනිස්පාදන් ටික නිකන් අරගෙන බලමු. කොමුනිස්පාදන් ටික අරගත්තාම මේ කොහුවලට ඒකාධිකාරයක් මවාගෙන ඉන්නවා චීනෙන් ආපු චීනු ටිකක්. මෙහි සමහර අය නෝනලාව කුලියට බැඳලා ඒගොල්ලෝ සම්පූර්ණම එහෙ වෙළඳපොළ පාලනය කරන. ඒ වෙළඳපොළ පාලනය කරලා ඒ සියලු ලාභ ටික ගන්න, කොහු නිෂ්පාදන ලාභ ටික ගන්න ඒගොල්ලෝ චීනෙට. ඒ ඩොලර් ටික ලැබෙන්නේ චීනෙට. මොකද ඒ ලාභ තියාගන්නේ එහේ. දැන් මෙහෙ මෙච්චර කාලෙ එක්ස්පෝර්ට් කරපු අයට ඒ අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න බෑ. එහෙම නැත්නම් ඒ මිල ගණන් වලට හැප්පෙන්න බෑ. මෙවැනි කාරණා මේ කාසේ සිද්ධ වෙනවා. මේක සිද්ධ වෙද්දි මතක තියාගන්න අපේ කණ්ඩායම එකට එකතු වෙලා තමයි මේ ක්‍රියාකාරකම් ටික යන්නේ. දැන් විදේශ රැකියාව ගැන ගත්තාම විදේශ රැකියාවල අපි හිතමු මේ ලියාපදිංචි විදේශ රැකියාවල යන අය නෙමෙයි, ඊට වඩා දහස් ගණනක් ප්‍රකෝටිපතියන් ඉන්නවා පිටරට ගිහිල්ලා විදේශ රටවල් වැඩ කරන. එයාට සාමාන්‍යයෙන් අවුරුදු ගාණක් වැඩ කරාට පස්සේ පෙන්ෂන් එකක් තියෙනවා. හැබැයි ඒගොල්ලෝ සාමාන්‍යයෙන් වැඩ කරද්දී මාසෙකට ඒගොල්ලන්ගේ බදු ප්‍රමාණයක් කපා ගන්නවා. ඒ බදු ආණ්ඩුව ගන්න නෙමෙයි, බදු ප්‍රමාණය කපා ගන්න කවදා හරි පෙන්ෂන් එකක් ගිය දවසක දෙන්න. හැබැයි අපි තාම රජයක් හැටියට මෙවැනි තත්ත්වයකට වැටිලත් අපි සූදානම් වෙලා නැහැ. අනිත් රජයන් එක්ක, ලෝක රජයන් එක්ක කතා කරන්න, ඒ සමහර අය පෙන්ෂන් ගන්න පෙර ලංකාවට එන අයගේ මුදල් ටික හම්බෙන්නේ නැහැ. ඒකට වැඩ පිළිවෙලක් සාකච්ඡා කරලා, ආණ්ඩු සාකච්ඡා කරලා අපිට ඒ සල්ලි ටික ගන්න පුළුවන්. ඒකේ ඩොලර් බිලියන ගාණක් ගන්න පුළුවන්. මතක තියාගන්න, ලෝකෙත් එක්ක සංසන්දනය කරලා බලපුවා. ඒක ඩොලර් බිලියන ගාණක් ගන්න පුළුවන්. අනිත් රටවල් මේවා අරගන්නවා. හැබැයි අපේ රටවල් ඒවා ගන්න වැඩ පිළිවෙලක් සකස් කරලා නැහැ. එහෙනම් අපිට ආදායම් හොයන වැඩ පිළිවෙල හදනවා නම් අපිට එවැනි ආදායම් හොයන වැඩ පිළිවෙල හදන්න පුළුවන්. හැබැයි එවැනි ආදායම් හොයන වැඩ පිළිවෙලක් අපි හදලා නැහැ. එතන මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේ දේවල් නිවැරදිව හඳුනාගෙන අමාත්‍යංශ ටික මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරේ නැතිනම් IMF එක නෙමෙයි, ඊට එහා IMF එකේ තාත්තාවත් මේරට ගොඩ ගන්න හම්බෙන්නේ නැහැ ඉදිරි කාලේදී. මොකද හේතුව? අපිට ණය දෙදී මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඊළඟ එක තමයි මේගොල්ලෝ හැමතිස්සෙම කයිවාරු ගහලා පුන පුනා කියනවා ණය ප්‍රතිව්‍යගතකරණය කරද්දී දේශීය ණය කොහොමද ප්‍රතිව්‍යගත කරන්නේ, කිසිම විදියකින් අර්ථසාධකයකටවත් අපේ දේශීය බැංකුවලටත් හානියක් වෙන්නේ නැති විදියට කරනවා කියලා. දැන් දමුනාසල කියන්නකො කොහොමද ඒ දෙකට හානි වෙන්නේ නැතුව කරන්න කියලා. ඒ දෙකේ සල්ලි අනිවාර්යයෙන්ම ප්‍රතිව්‍යගත කරනවා කියන්නේ ඒ සල්ලි ගෙවන්න නැතුව ඉන්න ඕන ආණ්ඩුව. එතන ඒ ගෙවන්න නැතුව ඉන්නවා නම් ගෙවන්න නැතුව ඉන්න කාලේදී සිද්ධ වෙන්නේ මොකද්ද? ගෙවන්න නැතුව ඉන්න කාලේදී සිද්ධ වෙන්නේ හානියක් තමයි. හැබැයි ඒ හානිය අවම කරගන්න වැඩසටහනක් තියනවද නැතිද? මොකද ප්‍රතිව්‍යගත කරනවා කියලා, මොකද ඒ ණය ටික ඒ විදිහටම ගෙවනවා නම් ඒ ප්‍රතිව්‍යගත කරන්නේ කරන්නේ නැහනේ. එහෙනම් ඒක කරනවා නම් අනිවාර්යෙන් කරන වැඩ පිළිවෙලක් තියෙනවා නම් ඒක හානියක් වෙන්නේ නැතුව කරන්න බෑ. හානියක් වෙනවා. හැබැයි ඒ හානිය අවම කරගන්න සාකච්ඡාවක් තමුන්නාසල අරගෙන තියෙනවද? ඒ නිසා තමයි තමුන්නාසලට ඕන විදියට ආණ්ඩුවේ තමුන්නාසලගේ හෙංචයියෝ දාගෙන මුදල් කමිටුව කරන්නේ. ඒ මුදල් කාරක සභාව කරන්නේ ඒ විදියට. ඒකයි මොකද ඒ ගැන ප්‍රශ්න අහන්න, ඒ ගැන යෝජනා ඉදිරිපත් කරන්න, ඒ ගැන සැලසුම් ඉදිරිපත් කරන්න අපේ කණ්ඩායම සූදානම් වෙනකොට තමුන්නාසල ඒක කඩාකප්පල් කරලා තමුන්නාසලට ඕන විදියට ඩිංගානඩන්ට තමයි මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන එක වැරදි මේ රටේ. තවදුරටත් වැරදි. මතක තියාගන්න, අරගලයක් ඇති වුණේ ඇයි? මේ රටේ අරගලයක් එක්ක මේ රටේ ප්‍රශ්න ඇති වුණේ ඇයි? අද නම මතක තියාගන්න, මේ ගැන අපි හරි විදියට හඳුනා ගන්න ඕන මේ රටේ. ඒ ප්‍රශ්න හරියට හඳුනා ගන්න නැතුව, ඒවට පිළිතුරු සපයන් නැතුව මේ වැඩ මේ රට කරන්න බෑ. මේ රට කරන්න පුළුවන් ගණන්කාරකමින් අත උස්සලා කෑ ගහලා එකෙක් දෙන්නෙක් මරලා එකෙක් දෙන්නෙක් තුන් හතර දෙන්නෙක් හිරේ දාලා එහෙම කරන්න පුළුවන් රට. හැබැයි ඒක తాවකාලිකයි කියලා මතක තියාගන්න. ඒක తాවකාලිකයි. ඒක කරන්න බෑ දිගටම. හැබැයි ඒ නිසා කරුණා කරලා මේ පරණ වෙච්ච දේවල් හරියට හඳුනාගෙන ඒවට විසඳුම් නිවැරදිව සොයාගෙන වැරදිකාරයන්ට දඬුවම් දීලා ඒ නිවැරදි ක්‍රමය තුල රට ස්වයංපෝෂිත කරලා රටේ මිනිසුන්ට කණ්ණාඳින්න දෙන වැඩ පිළිවෙල හදන ගමන් විදේශ රටවලින් අපිට ආනයනය කරන්න තියෙන බඩු අවම කරලා අපේ නිෂ්පාදන වැඩි කරලා ඒ ආනයනය කරන්න අවශ්‍ය කරන විදේශ සංචිත හොයා ගැනීමේ වැඩ පිළිවෙල අපි සතුව තියෙනවා. ඒක තමයි අපි කණ්ඩායමක් විදියට වාහනේ වෙලා පාර්ලිමේන්තුවක් ඇතුලේ අපි කණ්ඩායම සියලු දෙනා සාකච්ඡා කරලා කළ යුතු කාරණාව මේක. හැබැයි තමුන්නාසලේ කාරණාව අපිට කරන්න දෙන්නේ නැහැ. තමුන්නාසල එක අතකින් බලපුවාම රණවික්‍රම ජනාධිපතිතුමා වරගෙන තමුන්නාසලගේ වැඩ කරගන්න ගමන් තමුන්නාසල දේශපාලන කණ්ඩායම් හැටියට එකතු වෙලා තමුන්නාසලගේ පක්ෂ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන ඒ ක්‍රියාකාරකම් ටික කරනවා මේක විකුණුවිට. තව ඒ ප්‍රකාශත් නිකුත් කරනවා ඒ අසිනක. තමුන්නාසලට ප්‍රකාශ නිකුත් කරන්න බෑ. තමුන්නාසල මේ රට විනාශ කරපු කණ්ඩායම්. තමුන්නාසල විනාශ කරපු කණ්ඩායම් හැටියට තමුන්නාසලට තියෙන අපිට වඩා වැඩි වගකීමක්, වැඩි කාලයක් අරගෙන, වැඩි ශ්‍රමයක් අරගෙන, වැඩි වැඩපිළිවෙලක් අරගෙන අපිත් එක්ක එකතු එකලා හරි කමන්නේ මේ රට නැවත ගොඩ ගන්න හදන වැඩසටහනට තමුන්නාසල වල්කීම් හරි විදිහට ඉෂ්ට කරන්න. හැබැයි තමුන්නාසල ඒ වැඩපිළිවෙල නිවැරදිව ඉෂ්ට කරන්නේ නැහැ කියන එක හරියට හඳුනා ගන්න ඕන. හඳුනා ගන්න නැතුව තවදුරටත් තමුන්නාසල සෙල්ලම් කර කර එක එක්කෙනාට ඇඟිල්ල දික් කර එක එක ප්‍රශ්න ඇති කරමින් යන කාරණාව මතක තියාගන්න. ඒක විශාල වශයෙන් රටට ප්‍රශ්නයක් විතරක් නෙමෙයි, ඉදිරි කාලයේදී ජනතාව නැවතවතාවක් මහපාරට බහින යුගය එන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒකට අවශ්‍ය කරන පිළිතුර තමුන්නාසල සපයන්න ඕන. අපි ආණ්ඩු ගන්න ඕන කියලා දැම්ම කතාවක් නෑ. අපි අපිට ආණ්ඩු ගන්න තව කාලයක් තියෙනවා. අපි සූදානම් ඒ කාලේ තමුන්නාසල දීලා ආණ්ඩු ඉස්සරහට ගන්න. හැබැයි එමා
විනාඩි දෙකක් තියෙනවා තව.
ඒ ආණ්ඩුව ගන්න වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරන අපි ගාව සම්පූර්ණ සමග ජන බලවේගයේ හැටියට සමග සම්දාන හැටියට විතරක් නෙවෙයි අනිකුත් සම්දානත් සියලු දෙනා එකට එකතු කරන අනිත් පක්ෂත් එකතු කරන විපක්ෂයක් හැටියට අපි සූදානම් වෙනවා විපක්ෂයේ සම්දානයක් හැටියට ඒකාබද්ධව තමුන්නාසලට ආණ්ඩුවක් හැටියට හොඳ දේවල් උදව් කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. හැබැයි ඒ වගේම අපි සූදානම් වෙනවා ඉදිරි කාලයේ හොඳ කණ්ඩායමක් අපි කණ්ඩායමක් විදිහට සම්දානයක් හැටියට ඉදිරියේදී මේ රට බාර ගන්න මේ වගේ කීම් ටික හරි විදිහට බාර ගන්න. අපි ගාව ආර්ථිකයට සැලසුම් තියෙනවා, අධ්‍යාපනයට සැලසුම් තියෙනවා, සෞඛ්‍යයට සැලසුම් තියෙනවා, ක්‍රීඩාවට සැලසුම් තියෙනවා, විදේශ රැකියාවට සැලසුම් තියෙනවා සහ කෘෂිකර්මයට මේ සියල්ලටම අපිට අවශ්‍ය කරන සැලසුම් ටික තියෙනවා. හැබැයි අපි මේ සැලසුම් ටික හදාගත්තේ නිකම්ම නෙවෙයි. අවුරුදු ගාණක් තිස්සේ මේ රට කරපු ආණ්ඩු සියල්ලම කරපු හොඳ වැරදි සියලු දේ හොඳටම අපිට හොයලා බලන ඒ ගැන කටයුතු කරමු විතරක් නෙවෙයි අරගලයේදී සිද්ධ වෙච්ච කාරණා ටික ඒකෙන් අපි ඉගෙන ගත්ත පාඩම් ටික ඒ සියල්ලම එකට එකතු කරගෙන මේ රටේ සම්පත් දිසියාකාරයෙන් කළමනාකරණය කරලා පැහැදිලි ලෙසම ඒ සම්පත් වලින් මේ රටේ මිනිසුන්ට කන්න අඳින්න අවශ්‍ය කරන පරිසරය ගොඩනගන ගමන්ම විදේශ විනිමය මේ රටට ගලාගෙන යන වැඩපිළිවෙළකුත් එක්ක නිවැරදි ක්‍රමවේදයක් අපි සකස් කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙළ අපි ළඟ තියෙනවා. නැත්නම් සමගි ජන බලවේග අපි සූදානම් මේ රටේ මේ වගකීම් ටික බාර ගන්න. හැබැයි ජනතාවගේ ඡන්දයෙන් ජනතාවගේ බලයෙන් එතකන් අපි අත තියන්න සූදානම් නැහැ මේ වැඩපිළිවෙළ. හැබැයි තමුන්නාසල කරගෙන යන වැඩ කිසි දෙයක් අපි කඩාකප්පල් කරගන්න සූදානම් නැහැ. හැබැයි මතක තියාගන්න තමුන්නාසලගේ ආණ්ඩුවේ කෘෂිකර්ම අමාත්‍යවරයාම අද මෙතන ඉඳගෙන ප්‍රකාශ කරනවා නම් අලවත් ලූණුවත් කිරිවත් මේ සියල්ල අපිට හදාගන්න
බැරුවා.
එහෙනම් එතනදිම තමුන්නාසල කොච්චර අසමත්ද කියලා පේනවා. එහෙනම් ඒ අසමත්භාවය සමත් කරන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න කියලා අවසාන වශයෙන් ඉල්ලනවා. බොහොම ස්තුතියි.